ඒක සමන් දැන් ඒ කිව්වේ මස් ඇසද ආයතනෙද කියලා අහනවා. ඒක මම කියන්න ඕන එකක් නෙමෙයි. තමන් බලන්නේ මං බලන්නේ මස් ඇසද නැත්නම් ආයතනෙද කියන එක තමන් තමන්ගේ ප්‍රඥාව වට්ටමට අනුව තමයි ඒක දකින්න තියෙන්නේ. මස් ඇසෙන් මාංශ ඇසෙන් තමයි පටන් ගන්න ඕන. මොකද මේ වචන කොට කිව්වට තාම හිතන් ඉන්නේ මගේ ඇහැ තියෙන. නේද? ඒ තියෙන එකෙන් තමන්ට පේන හිතෙන තැනින් පටන් ගන්න. මේකයි කිව්වේ දැන් ඇහැ කියනකොට ඇහැ කියලා මට මතක් වෙන්නේ මොකද්ද? ඒක අරගෙන ඒකෙන් මැනේජ් කරන්න. අපි නිකන් ස් ජාති දෙකක් හිතාගෙන හිටියට හරියන්නේ නැහැ. ඇහැ කියලා පුරුද්දට මේ මාංශ ඇස කියලා මේ කතා කරද්දි කියලා වෙන එකක්. ওই දෙක එකක් වෙනවා. චක්කායතනේ කියලා වෙනම එකක් කියනවා මාංශ ඇස කියලා වෙනම එකක් තියෙනවා. ওই දෙකක් තියාගෙන ඉන්නේ මොකටද? ඒකෙන් මිදෙන්න තමයි මේ අවබෝධය තමයි තුලින් බඩබඩා. ওই දෙක එකක් වුණ දවසට මාංශ ඇසෙන් මිදෙයි, ශරීරයෙන් මිදෙයි. ඊළඟට චක්කායතනේ මිදෙයි. මිදුණ මිදෙන්න පුළුවන් නම් මේ මාර්ගියවත් තේරෙනවා නම් ඔන්න නිවන් මාර්ගයට වැටෙනවා. ධාතු මනසිකාර නෝ එහෙම නැහැ නේ හරි කි. හිතෙන් නැත්තම් කරන්න එපා. ඒක තමයි ඒ තමන්ගේ අවබෝධයෙන් කොට ආයේ ඒක බලන්න දෙයක් නෑ. ඒ අවබෝධය නැති තාක් කල් අපට ඒවයි යෙදෙන්නේ. දැන් ධර්මයේ විදන් සාකච්ඡා කරගෙන මේ ලෝකයක් බාහිර ලෝකෙත් තමන්ම හිතෙන් හදාගත්තු දෙයක් කියන මට්ටමට දකිනවනේ. එහෙම තමන්ට පැහැදිලිව ප්‍රත්‍යක්ෂව පේනවනම් ආයේ එළියේ තියෙන දෙයක ධාතු හොයන්න යන්න ඕනේ නෑ. නේද? එළියේ තියෙන දෙයක අනිත්‍ය බලන්න යන්න ඕනේ. හැබැයි ඒ අවබෝධය ආවට පස්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතේ තාම රැවටෙනවා නම් මේවා දකිනකොට තියෙනවා ඒකට ඇලෙනවා නම් තරහ ගන්නවා නම් ඒ කියන්නේ තව බලන්න ඕනේ. නේද? ලෝකේ දේවල් හින්දා එළින් ගැටීම් ඇති වෙනවා නම් තාම තරහ යන ගතිය එළින ගතිය තියෙනවා නම් මතක තියාගන්න තාම ඔබ කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. අර වචනෙන් ගත්තු අවබෝධය තිබුණාට ප්‍රායෝගිකයි. Taman තුලින් දැකලා නැහැ. ඒ මට්ටම එන්නේ රූප ලෝකයෙන් මිදෙන මට්ටමට එන්න පුළුවන් නම් ඒක අනාගාමි මට්ටම. එතෙන්ට එනකන් මේ රැවටීම තියෙනවා. කතා කරනකොට ඔහොම කිව්වට රූපෙට රැවටෙන ගතිය තියෙනවා. එළින ගැටෙන ගතිය තියෙනවා. ඒ තියෙනවා නම් මතක තියාගන්න තාම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මේක දැකලා නැහැ. සුත්තමේ ඥාණයෙන් අහලා අහලා දැනුමක් ගොඩ ගහගෙන ඉන්නවා. තමන් තුලින් දකින මට්ටම නෑ ඒ අවබෝධය. එතකොට ඒ රැවටෙන තැන් අල්ලගෙන මෙතන තාම මුලා වෙනවා. ඒකෙන් මිදෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා බලලා ඒකට හරියන මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. එතකොට දැන් රූප ලෝකයෙන් මිදෙන තාක් කල් ආයනුපස්සනාවට අයිති භාවනා කරන්න වෙනවා. ධාතු මනසිකාර වෙන්න පුළුවන්, දෙතිස්කුණක වෙන්න පුළුවන්, ඉරියාපත වෙන්න පුළුවන්, ආනාපානසති වෙන්න පුළුවන්, මේ ආහාර ප්‍රතික්‍රිය වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්න පුළුවන්, අසුභ සංයෝගී නම් සීගතිකය වෙන්න පුළුවන්. ඔය ඕන දෙයක් කය මුල් කරගෙන කරන භාවනාවල යෙදෙන්න වෙනවා. රූප ලෝකවලින් මිදෙනකම් කියන්නේ රූපයේ පිරිසිඳ දකින්නකම්. රූපයේ පිරිසිඳ දැක්කට පස්සේ එළියේ තියෙන ලෝකයකට අහු වෙන්නේ නැහැ. මේක මනස තුලින් හදපු පටිච්ච සමුප්පන්නව හදපු ක්ෂණිකව හටගත්ත පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයෙන්ම හටගෙන හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට අපි බලන නිසාම පේන ලෝකය. මිසක් පවතින නිසා අත්දකින ලෝකයක් නෙවෙයි. කියන දැක්මයි. අපිට තියෙන ලෝකෙ තියෙන හින්දා අපි දකින්නවා අහනවා එහෙමනේ. නේද? දැන් ඔය සද්දේ ඇහෙන්නේ අතන සද්දේ තියෙන හින්දාද අපි අහන හින්දාද? කියන්න බලන්න.
අපි අහන්නේ.
එතන සද්ද කරන හින්දාද අපිට ඇහෙන්නේ අපි ඒක අහන හින්දාද?
අපි අහලින්ද සර්?
අහන හින්දා නම් ඉතින් ඒ එළියට බණින්න බෑ. කොච්චර සද්ද කරලා නේද? තේරෙනවා. සමහර වෙලාවට තරහක් එනවා නේද? සද්දී මේක ඇහෙන්නේ නැහැ. භාවනා කරත් බෑ අර සද්දේ. නේද? ඉස්සෙල්ලා භාවනා කරනකොට සමහර වෙලාවට හිතෙන්නේ නැහැ. සද්දයක් එනවා මේක මේ හිත රියුම් කරන්න බෑ. ආගෙද වැරද්ද?
තමයි.
එළියේ තියෙන සද්දේද? තමන් ඒක අහන්න ගියේ ඒක.
තමන් අහන්න
ගියේ
ඒක. ඕක දැන් ධර්මෙන් ඔහොම කිව්වට ප්‍රායෝගිකව එහෙමද? පුරුදු ඒක තමයි. ඒ පුරුද්ද කඩා ගන්න ඕනේ. පුරුද්ද තියෙන්නේ මුලාවෙන් හදාගත්තු පුරුද්ද. මේ මුලාවෙන් හදාගත්තු පුරුද්ද නැති වෙනකම් මේවා මෙනෙහි කර කර අවධානය යොමු කර කර නැවත නැවත බලන්න ඕනේ. ඒකයි භාවිතා බහුලී කතා කියන්නේ. නිකන් එකපාරක් ඇහුවට අවබෝධ වෙන තරම් ප්‍රඥාවක් තියන අය නෙවෙයි අපි. ඈ උග්ගටි සංඥා නේද? එක එක පුද්ගලයෝ ඉන්නවනේ. අහපු ගමන් අවබෝධ වෙන්නේ. එහෙම වුණා නම් මේක එකපාරක් ඇහුවාම ඉතින් ආයේ එන්න ඕනේ නැහැ. ලබන සතියේ භාවනාවට එන්න ඕනේ නැහැ. ඉතින් මේ කියපු ටික අවබෝධ කරගන්න. සමයි
කිව්වට කරන්නේ. මයික් ඔන් කරන්න සින්.
දැන් මොකද? ආය ආය අහන්න ඕනේ ඇයි? තමන් තුලින් දකින්නේ නැති. අපි අපිට හිතෙන්නේම එළියේ සද්ද කරන හින්දා අපිට ඇහෙනවා කියලානේ. ඒක දකින්න ලෝකෙටයි තියෙන දෘෂ්ටිය. ඒක ධර්මයෙන් දැක්ම නෙමෙයි, සම්මා දිට්ඨියෙන් දැක්ම නෙවෙයි. අපි දැන් ඒ හිතන විදිහක් වෙනස් කරගන්න වෙනවා. සද්දේ නිසා ඇහුණා කියන එකෙන් මිදෙන්න තමයි මේ මෙනෙහි කරන්නේ. දැන් මෙනෙහි කරන්න ඕන. එතකොට සද්දේ තියෙන හින්දා ඇහුණා නෙවෙයි. දැන් අපිට පේන්නේ රූපය තියෙන හින්දා පේනවා කියලානේ අපි හිතන්නේ. දකින්න කලින් රූපය තිබුණා නේද? අපි බලපු හින්දා ඒක පෙනුණා. ඔක තමයි මේ සාමාන්‍ය දැක්ම. ලෝකෙට අයිති දැක්ම. එළියේ ගහක් තියෙනවා. අතෙන්ට ගෙහින් බැලුවොත් ගහ පේනවා. ඈ ඉස්සෙල්ලා දැන් මේ කරන්න කලින් තේරුම් ගන්න මොකද්ද මේක කරාම ගන්න අවබෝධය. දැන් අපි ඉන්න දැක්ම මොකද්ද? එළියේ ගහක් තියෙනවා. ගිහිල්ලා බැලුවහම ඒක පේනවා. එතකොට මොකේද ඉන්නේ? දෘෂ්ටි තියෙන හින්දා පේනවා. තියෙන දේ හැමෝම පේනවා. සද්දේ වුණත් එළියේ සද්දයක් තියෙනවා. ඒ සද්දේ තියෙන හින්දා ඇහෙනවා. එළියේ තියෙන සද්දේ ඇහෙනවා. නේද? දැන් ඕක ධර්මයෙන් දකින්න ඕන. ඒක ඇත්ත ඇති හැටිද යථාභූත ස්වභාවයද? එහෙම නැත්නම් අපි මුලාවකින් හිතාගත්තු දෙයක්. දෘෂ්ටිය. දැන් දෘෂ්ටිය තේරුම් ගන්න ඕන. මුලාව තේරුම් ගන්න ඕන. දැන් ඒක හරියට දැන් අපි මුලාවක ඉන්නා කියලා දන්නේ නැතුව භාවනා කළාට ලැබෙන අවබෝධයක් නැහැ. හරි? භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැහැ. මොකේ කරන්නේ? මොන අවබෝධය සඳහාද මේක කරන්නේ කියලා දැනගන්න. එතකොට දන්නවා යම් කිසි දවසක ඒ අවබෝධය ලැබුණා නම් ආ දැන් භාවනා කළා ඇති. එහෙම නැත්නම් අවබෝධය ලැබුණා තවත් ඉතින් කරනවා. ඇයි දන්නේ නැහැ මොකක් සඳහාද මේ දේ කරන්නේ කියලා. නේද? දැක්මක් ඇති කරගන්න. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. කොතෙක් කල් භාවනා කළොත් ඇද? එහෙම එකක් අපිට නැහැ. මැරෙනකන් ඔලේ භාවනා කරන්න. එහෙම ධර්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කවුවත් කියන හින්දා කරන්න. නැත්තම් ගිහිල්ලා ගුරුවරයාගෙන් අහන්න දැන් භාවනා කළා ඇද්ද? එහෙම ධර්මයක් නෙමෙයි බුදුදහම කියන්නේ. මේක එන්න දකින්න එන්න බලන්න. ඒහි පස්සිකයි. ඕන හිමිට. ඒහි පස්සික ධර්මයක්. එන්න කරන්න කියන ධර්මයන් නෙවෙයි. එන්න මේ භාවනාව කරන්න කියන ධර්මයන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. අපි හොයන්නේ නම් එහෙම නේ. මෙතෙන්ට එන්නේ භාවනාවක් අහගෙන යන. ධර්මය කියන්නේ එන්න දකින්න. තමන් තුළින් දකින්න ඕන ධර්මයක්. අවබෝධ කරන්න ඕන ධර්මයක්. තව කෙනෙක් කියන හින්දා ඒක කරන්න කියලා නෙමෙයි. දැන් තමන් මොනවා හරි එන්න දකින්න නะ ඒහි පස්සේක භාවේ තමන් තුලින් ඇති කර ගන්න ඕන මොකද්ද දකින්න ඕන මොකද්ද දකින්න ඕන මොකද්ද මම දැන් මොනවා හරි අමතරින් දකින්න ඕන තමන් දැනට දකින්නේ නැති හින්දා නේද අපිට තේරුම් ගන්න ඕන අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මොකද්ද ඒ කියලා අවබෝධයක් ගන්න ඒ අවබෝධය ගත්තහම තමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එහෙනම් ඒ සඳහා කරන්න ඕන මොකද්ද? ඊට පස්සේ කරන්න ඕන දේ ඉන්නවා. දැන් ඕක අර ඔය හින්දා තමයි අර උපමා අරන් කියන්නේ. දැන් අපිට ඕක තේරුම් ගන්න බැරි හින්දා අපි හිතන දෘෂ්ටියක ඉන්න කෙනෙක්ව උපමාවට ගන්නවා. එහෙනම් තමයි අර දෘෂ්ටිගත වීමක් අපට තේරුම් ගන්න පුළුවන් දෘෂ්ටිගත වීමකින් උපමා කරන්නේ. වතුරට එවෙන බල්ලා. හොඳටම දන්නවනේ මෝ දෘෂ්ටිගත වෙලා කියලා. වැරදි දෘෂ්ටියක ඉන්නේ කියලා ලෝකෙ ගැන. නේද? මොකද්ද දෘෂ්ටිය? වතුරේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටි. මේක දෘෂ්ටියක් කියලා අපට පැහැදිලිනේ බොහොම නේද? අපි දන්නවනේ ඇත්තට වතුරේ බල්ලෙක් නම් නැහැ කියලා නේද? දැන් නැති බල්ලෙකුට ඉන්නවා කියලා ප්‍රවටිව. එතකොට ඒක තේරුම් ගන්න දෘෂ්ටියක දෘෂ්ටියක මුලා වෙලා ලෝකේ අත්දැකලා එයා හිතාගෙන ලෝකේ ගැන වැරදි අදහසක් මොකද්ද වැරදි අදහස නැති බල්ලෙකුට ඉන්නවා කියන දෘෂ්ටියක දැන් ඉන්නේ නේද? එතකොට මේ බල්ලා දැන් අවබෝධයක් ලබන දැන් බල්ලා දකින විදිහ මොකක්ද අන්න බල්ලෙක් ඉන්නවා හරි දැන් ඒක තේරුම් ගන්න ලෝකෙට ආйти දැක්ක සම්මත ලෝකේ තිරිසන් සතෙක් දකින්නෙම ඔහොම හරි ඒ අවබෝධයක් ලැබලා නෙමෙයි ප්‍රඥාව දියුණු කරලා නෙමෙයි සාමාන්‍ය ලෝකෙට ආйти මට්ටමින් ඇහැ පාවිච්චි කරලා හිතන්නේ ඇහැට පේන දේ තියෙනවා. එහෙම නැත්නම් තියෙන හින්දා තමයි පේන්නේ. බල්ලගෙන් අහුවොත් බල්ලෙක් ඉන්න හින්දා තමයි මට එහෙම පේන්නේ. කියලා නේද කියන්නේ? දැන් ඔන්න අපි ওই දෘෂ්ටියේ ඉන්නා කියලා දැන් කිව්වේ ගහක් තියෙන හින්දා තමයි අපිට පේන්නේ. සද්දේ තියෙන හින්දා තමයි අපිට ඇහෙන්නේ. ওই දෘෂ්ටිය නේද අපි ඉන්නේ. මේ බල්ලා ඉන්නෙත් ওই දෘෂ්ටිය නේද? බල්ලෙක් ඉන්න හින්දා පේනවා. ඈ? අපිත් මොනවා හරි පේනකොට අපි කියන්නේ ඒවා තියෙන හින්දා අපට පේනවා. ඒක ඒ තේරුම් ගැනීමට ධර්මයක් අවශ්‍ය නැහැ. ලෝකෙට ඉන්න ඕන මනුස්සයෙක් සත්ත්වයේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් නිරිසතෙක් ඕන කෙනෙක් ඉන්නේ ওই දෘෂ්ටි. නේද? තියෙන හින්දා පේනවා. නැත්නම් එළියේ තියෙන හින්දා සද්දේ තියෙන හින්දා ඇහෙනවා. ගඳ සුගඳ එළියේ තියෙන හින්දා දැනෙනවා. ඒ කියන්නේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ අත්දකින්න මගේ ආයතන ටික තියෙනවා. මොනවාද ආයතන? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයට අහුවෙන්නේ Taman තුල දේවල්ද එළියේ දේවල්ද? අපි ඇහෙන් දකින්නේ මොනවද?
එළියේ
දේවල්. කණෙන් අහන්නේ මොනවද? එළියේ දේවල්. නේද? එළියේ කියන්නේ මොනවද? ලෝකේ. බාහිර ලෝකේ. දැන් අපි ආයතනයක් පාවිච්චි කළොත් ඔය ලෝකෙ පිළි අරන්නේ නේද පාවිච්චි කරන්නේ? ඇහෙන් මොනවා හරි දැක්කෝ. ලෝකෙ දකින්න නේද අපි ඇහ පාවිච්චි කරන්නේ? නේද? ලෝකෙ තියෙනවා කියලා හිතන දේක් දකින්න. කණෙන් සද්දයක් ඇහුවොත් ලෝකෙ බාහිරේ තියෙන සද්දයක් තමයි මේ අහන්නේ. බාහිරේ කියන්නේ ලෝකෙ, බාහිර ලෝකෙ. දැන් බාහිර ලෝකෙ පිළිගන්න මට්ටම තමයි සම්මත දැක්ම. ලෝකෙට අයිති දැක්ම සංසාරය යන සත්වයාගේ ස්වභාවය. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අභ්‍යන්තර ආයතන ටිකෙන් අත්දකින්න බාහිර ලෝකෙට අයිති වුණ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්මාරාම, ඒ ඔක්කොම බාහිර ආයතන. ආයතන කියන්නේ ඒ බාහිරයට අයිති දේවල් නේද? ඕවා නේද අරමුණු වෙන්නේ මේ අභ්‍යන්තර ආයතන ටිකට. මොනවාද අභ්‍යන්තර ආයතන? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් ඕකෙන් පේනව නේද අපි? ඇහෙන් යම්කිසි දෙයක් දකිනව නම් එහෙන් පුළුවන්ද තමන් තුල දෙයක් දකින්න? අභ්‍යන්තරේ දකින්න පුළුවන්ද?
නැහැ.
බැ. එහෙන් දකින්නේ ඇහැට බාහිර දෙයක්මයි. එළියේ තියෙන දෙයක්මයි. ලෝකෙට අයිති දෙයක්මයි. නේද? එහෙන් යම් දෙයක් දැක්කන රූපයක් ලෝකෙට අයිති, ලෝකෙ තියෙන රූපයක්. නේද? එතකොට අපි ඉන්නේ මොන දෘෂ්ටියේද? තියෙන දේ පේනවා. ලෝකෙට අයිති දෙයක් තියෙනවා, ඒක පේනවා. නේද? එතකොට දෙයක් තියෙනවා කිව්වහම ඊළඟට ඕක ගැන ඉතින් ඔන්න හොයන්න පුළුවන්. හොයන එක එක විදි තියෙනවා. දෙයක් තිබුණහම ඕක අපිට කපලා කොටලා බලන්න පුළුවන් මොනවද මොනවද උතන තියෙන්නේ. නේද? කේක විදිහට එක ගැන හොයලා බලන්න පුළුවන්. දැන් මේ හොයලා බලන්නේ මොනවද? එළියේ තියෙන දෙයක් ගැන. නේද? හොයලා බලනවා කියන්නේ මොනවයින්ද හොයන්නේ?
ආයතන.
ආයේ පහ ආයතන වලින්ම තමයි හොයන්න තියෙන්නේ. නේද? දැන් මේ එළියේ සද්දයක් තියෙනවා කියලා නම් ඒ සද්ද ගැන ඔන්න හොයන්න. හොයන්නේ මොනවයින්ද? ඒ ඉතින් මේ ආයතන හැම තමයි හොයන්න තියෙන්නේ. වෙන විදිහක් නැහැ අපිට හොයන්න. ඇයි? අපි ලෝකෙ ගැන මොනවා හරි දැනගන්නවා නම් දැනගන්න මේ ආයතන හැම විතරමයි පුළුවන්. වෙන දැනගන්න විදිහක් නැහැ. ඒකට තමයි අපි අභ්‍යන්තර ආයතන හයක් හදාගෙන තියෙන්නේ. බාහිර ලෝකෙට අයිති දේවල් හොයන්න. එතකොට හොයන්නේ තියෙනවා කියලා දැනගත්තා. තියෙනවා කියලා දැනගන්නේ ආයතනකින්. දැන් අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා මුලින්ම බල්ලා දැනගන්නේ ඇහෙන් දැකලා නේ. ඇහෙන් දැක්කහම තමයි අන්න එළියේ දෙයක් තියෙනවා. ඒ මොකක්ද කියලා තව ටිකක් හොයනකොට බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා ඉන්න හින්දා මගේ ඇහෙන් බලන්න පුළුවන්. දැන් ඔන්න වතුරට එවිලා බැලුවා. ඊළඟට බලලා ආපහු ගියා කියන්නේ ටිකක් එහාට. දැන් හිතේ ඉන්නවා අනතන බල්ලෙක් ඉන්නවා. මූට එතකොට ආයේ හිතෙන්න පුළුවන් එතන ඉන්නවා කියන්නේ ඉන්න හින්දා තමයි මට පේන්නේ. නේද? එතකොට ඔන්න අදහසක් එනවා ආයේ ගිහින් බැලුවොත් ආයේ ඉන්නවා. මේ සැරේ දුවලා ගිහින් බලනවා තාම ඉන්නවා. තාමත් තියෙනවා. ඒක කලින් හිතපු දේ හරිද? නේද? ඔහොම දෙතුන් සැරයක් බලනකොට දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි ඔන්න බල්ලෙක් ඉන්නවා. ඈ? නේද? දැන් ලින්දකට නම් එවෙන්නේ ලින්දේ කොයි පැත්තෙන් ගිහින් එබුණත් ඔන්න බල්ලා ඉන්නවා. නේද? ඒ දැන් බල්ලා ඉන්න හින්දා ආයේ බැලුවොත් දකින්නත් පුළුවන්. ඔය දෘෂ්ටියට යනවා. හරි? ඒ විතරක් නෙමෙයි බැරි වෙලාවත් ඒ ලින්දට පැන්නොත් එහෙම මේ බල්ලාගේ හැපෙනවා අල්ලන්න පුළුවන්. නේද? ඇයි? සතර මහා ධාතු බල්ලෙක් කොහෙ ඉන්නේ? බල්ලා භාවනා කරලා නුවණ වඩාගෙන ඉන්නේ. ඉතින් කියනවා ඔය බල්ලෙක් වගේ පෙනුනට බොහෝ සතර මහා ධාතු රූපයක් තියෙන. නේද? ඉතින් කියනවා මම අනිත් බල්ලන්ට වඩා මන් දන්නවා. ඔතන ඔය බල්ලෙක් වගේ අපිට පෙනුනට ඔය සතර මහා ධාතුෙන් හැදිච්ච රූපයක් කොයි තියෙන. ඒ හින්දා ඔය බල්ලට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. එහෙම නැත්නම් ඔය අනිත්‍ය වෙනස් වෙලා යන බල්ලෙක් කොයි ඉන්නේ. එහෙම නැත්නම් ඔය දෙතිස් කුණප වලින් හැදිච්ච බල්ලෙක් කොයි ඉන්නේ. දැන් ඔන්න මේ කවුරු ගැනද කියන්නේ?
බල්ලා
තමන් ගැන. භාවනා කරලා 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 එළියේ තියෙන ඒවා ගැන ඔන්න කියනවා. ඔහොම තිබුණට ඔකට ඇලෙන්න එපා. ඔය වෙනස් වෙලා යන දේ. ඔය සතර මහා ධාතුයෙන් හදිච්ච දෙයක්. ඔය අනිත්‍ය දෙයක්. කවුනාද කියන්නේ? ඔය දෙතිස් කුණප වලින් හදිච්ච
දෙයක්.
තමන් කරපු භාවනා ටික ඔක්කොම දාන්න පුළුවන් දැන් එළියේ තියෙන දේ ගැන කියන්නේ. නේද? දැන් මේ ලෝකෙට ආйти දෘෂ්ටියෙන් ඉඳන් නේද ඔය කතා කරන්නේ? කියන්නේ නම් අපි භාවනා කරලා අපි දන්නවා. ඔබට දන්නේ මේ සතර මහා ධාතු ගැන. ඔතන ඔහම තිබුණාට ඔය දින පටවිය අපෝ පිටිවුවා. එහෙම නැත්නම් ඔය තියෙන්නේ ඕක තියනා වගේ වෙනකොට ඕක වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා නිසි දෙයක්. ඕක දුක් දෙයක්, ඕක අනාත්ම දෙයක්. මේක අනිත් අයට උගන්වනවා. අපිට අර බල්ලා ගිහිල්ලා උගන්වනවා වගේ අනිත් බල්ලන්ට ඔන්න භාවනා කරන්න. ඔය බල්ලා එක්ක තරහ ගන්න එපා. දැන් කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ඉවෙනා කම්බ වෙයි. ලෝකෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. තේරෙනව නේද? ඉන්න දෘෂ්ටියෙන් මිදෙන්නේ නැහැ කියලා. භාවනා නම් කරයි මොනවා හරි ටිකක් දැනගන්න. ආයේ සමහර විට එළින්දට එබෙනකොට තරහ නොගෙන ඉඳි. ඒ බල්ලා ගැන කියන්නේ ඔයගොල්ලෝ ගැන නෙමෙයි නේ. අර බල්ලෙක් ඉන්නා තමයි ඒකට ඕක අනිත්‍යයි තරහ නම් වැඩක් නැහැ. නැත්තම් ඔය සතර මහා ධාතුෙන් හැදිච්ච බල්ලෙක් ඕකයි තරහ වෙලා වැඩක් නැහැ. ඕක පිළිකුල් සහගත දුගඳ හමන බල්ලෙක් කරන්නේ. ඕක ඇලින් ඇති කරගෙන වැඩක් නැහැ. ඒ වෙනස් වෙලා යන බල්ලෙක් ඇලීමක් ගැටීමක් ඇති කරගෙන වැඩක් නැහැ. නේද? ඉතින් ඇලීම් ගැටීම් අඩු වෙනවා. අනික් බල්ලෝ වගේ තරහ ගන්න නැහැ දැන් හිතට ඒුණාට. නේද? අනික්ක බල්ලෙක් ඉන්නේ වෙනස් වෙන බල්ලෙක්. අපි දුකටපත් කරන බල්ලෙක් තමයි ඔය ඉඳී ඉන්නේ. දැන් අනික් බල්ලන්ට වඩා හිත ටිකක් දියුණු කරගෙන. ටිකක් කැඩීම් ගැටීම් පස්සේ යන්නේ හිත එකඟ කරගෙන සමාධියක් වඩා ගන්න පුළුවන් මට්ටමට ඔන්න හිත දියුණු කර ගන්නවා. වෙන අය වගේ තරහ ගන්නෑ නේද? ඒක අනිත් වලට ටික කියයි හොඳ නිවිච්ච බල්ලේ. තරහ ගන්නෑ. ඇලීම් ඇති කර ගන්නෑ. හොඳට භාවනා කරන බල්ලේ. ඉතින්
ඒ බල්ලා
භාවනා කරන ධර්මයක් හොයන
ඒ බල්ලා බලන බල්ලු ලිගට එමු
ඒකම තමයි. දැන් ඒ බල්ලා දකින්න ඔන්න අනිත් බල්ලෝ නම් ඉඳට ඇවිල්ලා තරහ ගන්න. මට තරහ යන්නේ නැහැ නේ, මං හිත දියුනේ. නේද? මං භාවනා කරගානේ මට තරහ යන්නේ නැහැ ඒගොල්ලන්ට වගේ. නේද? ඉතින් ධාතු මනසිකාරය වැඩයි, අනිත්‍ය දුක්ඛනාත්ම වැඩයි. දෙතිස් කුණ ප්‍රභාවනා කරයි. ඒ ඉතේකංග කරගෙන ඉඳී මගේ දැන් ඇලින් ගැටීම් නැහැ කියලා දැනෙයි. ඒක ඇත්ත. ඇලින් ගැටීමත් අඩුයි. හිතත් බොහොම සංසුන් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එළියේ බල්ලෙක් ඉන්නවා කියන ලෝකෙට අයිති දෘෂ්ටියෙන් මිදෙයිද? නැහැ. ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් කාගෙන් හරි භාවනාව අහගත්ත අනිත්‍ය බලන්න. ඉතින් බලන්න. අර බල්ල බලනවා වගේ බලන. දකින්නකොටම අනිත්‍යයි. එහෙම අවබෝධයක් තියෙයි. එතකොට ඇලීම් ගැටීමුත් තුනී වෙයි. වෙනද වගේ තරහ යන එකකුත් නැහැ. නේද? වෙනද වගේ ඇලීමක් ඇති වෙනකුත් එකකුත් නැහැ. හිතත් සංසුන් වෙයි, සමාධියත් වැඩි, ධානයක් වඩා ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකෙට අයිති දැක්මෙන් ලෞකික භාවයේ මිදෙයිද? සංසාරේ යන ගමනේ මිදෙයිද?
මිදෙන්නේ
නැහැ. ඇයි? ලෝකෝත්තර දැක්මක් ආවේ නැහැ. ලෝකෙන් මිදෙන දැක්මක් ආවේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයක් ඇහුවේ නැහැ. සම්බුද්ධ දේශනාව නැත්තම් චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ගැන අවබෝධයක් නැහැ. භාවනා කරමු. ලෝකෝත්තර ධම කියන එක ගැන අවබෝධයක් නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක ගැන අවබෝධයක් නැහැ. එයාට කවදාවත් ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න ලැබෙයිද? යථාභූත ඥානයක් පහළ වෙයිද? ලෝකෝත්තර දර්ශනයක් පහළ වෙයිද? කොට දැන් පේනව නේද? ඔන්න දැන් අපි හිතමු බල්ලට කවුරු හරි ඈ ඔයගොල්ලෝ ගිහින් කියා දෙනවා. ඔතන බල්ලෙක් වගේ පෙනුනට බල්ලෙක් නෑ. මම බල්ලා නෑ. එහෙනම් බල්ලෙක් ඉන්නවා වගේ හිතෙන්නේ මොකද? දැන් මොකද කියන්නේ? ඇයි මට පේන්නේ බල්ලෙක් එහෙනම්? ඉන්න හින්දා නේ පේන්නේ. කොහොමද උත්තර දෙන්නේ?
ගාන වෙලක් බල්ලෙක්. මම කියලා යන්න කියන්නේ. බල්ලන්ට.
ඈ?
බල්ලට පොඩ්ඩක් ගාඩ යන්න කියනවා.
දැන් පේන්නේ නැහැ කිව්වොත් හරිද? පේන්නේ නැහැ කිව්වොත් බල්ලා කියයි වාඩ පිස්සු කියලා. ඇස් දෙක බලා ගන්න කියයි දොස්තර ළඟට. ඈ? එදිනකොට පේනවා. පේන්නේ නැහැ කිව්වට හරියනවා. මොකක්ද වෙලා තියෙන්නේ? පෙනුනට පේන ස්වභාවයේද වැරද්ද තියෙන්නේ?
මම හිතන්නේ
පේන ස්වභාවේ නම් වැරද්ද තියෙන්නේ. ඉතින් ඇහැ අඳ කරගත්තාම ලේසි. පේන්නේ පේන ස්වභාවයේද වැරද්ද තියෙන්නේ?
නැහැ. ඈ? හිතන
පෙනීම නිසා හිතන ස්වභාවේ නේද වැරද්ද තියෙන්නේ? බල්ලෙක් වගේ පේනවා. ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඇහැ නිරෝගී. නේද? හොඳට පේන ඇහක් තියනවා කියලා කියන්න වෙන්නේ ඒතකොට. නේද? පෙනීමේද වැරද්ද තියෙන්නේ? පෙනීම නිසා හිතපු. හිතලා ආපු දෘෂ්ටියක වැරද්දක් මේ තියෙන්නේ. නේද? බල්ලෙක් වගේ පෙනෙන එකේ කිසිම වැරද්දක් නැහැ. නේද? අපටත් පේනවනේ. ඒගොල්ල කණ්ණාඩි ඉස්සරහට ගියම පේනවනේ නේද? රූපයක් පේනව නේද කණ්ණාඩියෙන් බලනකොට? ඒ පේන එකේ වැරද්දක් තියෙනවද? ඕක වැරදි කිව්වොත් පිස්සු. පේන්නේ නැත්නම් කාට හරි කිව්වොත් එහෙනම් ගිහින් S2 බලව ගන්න කියලා. නේද? කට මේ. පෙනීමේ වැරද්දක් තියෙන්න බෑ. හැබැයි මේ පේන දේ දිහා බලාගෙන අපි එක එක හීනමවනකොට එතකොට නම් බෙහෙත් ගන්න වෙනවා නේ. අනුව හිතනවා. ඔය ඔතන තමයි ප්‍රශ්නේ
තියෙන්නේ.
ඔව්. රූප සංඥාවට අනුව හිතන තැන තමයි අපේ වැරද්ද තියෙන්නේ. ඒක තමයි ප්‍රපංච කියන්නේ. හිතෙන් හදාගන්න දේව. පවතින ස්වභාවය නෙමෙයි හිතෙන් හදන ස්වභාවය කියන්නේ. දැන් බලලා රූප සංඥාව ගත්තා එහෙනම්. නේද? ඒක අරගෙන ඒක අනුව හිතලා නේද ඔය බල්ලෙක් ඉන්න වඩින්දේ කියන අදහසට ආවේ. දැන් එතන නේද වැරද්ද තියෙන්නේ. සංඥාව අරගෙන බල්ලා ඒක වැරදියට ඒක ගැන හිතන එකේ නේද දැන් වැරද්ද තියෙන්නේ. හ්ම්. ඒ වැරද්ද අල්ල ගන්නවා. දැන් ඔය රැවටීමට ආවේ ඇයි කියලා ඇහුවොත් ඕගොල්ලෝ එක එක්කෙනාගේ එක එක හේතු. මේ හින්දායි රැවටුනේ, මේ හින්දායි රැවටුනේ, මේ හින්දායි රැවටුනේ. හේතු ගොඩාක් කියන්න ඕන. බල්ලා මෝඩ හින්දා කියයි එක්කෙනේ. හේ. මුලින්ම කියන්නේ බල්ලා රැවටුනේ මෝඩ හින්දා. ඉතින් දැන් රැවටුනේ ඇයි කියලා හොයනකොට එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටමේ යනවා එක එක උත්තර වෙනවා. මම තමන් හිතන්න ඕනේ ඇයි බල්ලා රැවටුනේ. පළවෙනි දේ දැනගන්න ඕන බල්ලා රැවටුණා කියලා දැනගන්න ඕන නේද? ඒක නැත්තම් ඒකට හේතු හොයලා වැඩක් නැහැ. දැන් බල්ලා තියෙන දෙයක්ම දැක්කා කියලා හිතන කෙනාට ආයේ ඔක හේතු හොයන්න තියෙනවද? නැහැ. එතකොට අපි දැන් තියෙන දේව මේ විදිහට දැක්කා කිව්වට එතනින් එහාට හොයන්න දෙයක් අපිට නැහැ. නේද? ඒක පිළිගත්තා, දකින්න දෙයක් තිබුණා, ඒ දේ දැක්කා. ඒ දේ ගැන ඕන දෙයක් හිතන්න පුළුවන්. නේද? ඒක බලලා අන්නලින් දෙයි බල්ලෙක් ඉන්නවා ඌව දැක්කා ඉතින් බල්ලට ඒ බල්ලා ගැන ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඉන්න බල්ලෙක් ගැනනේ හිතන්නේ. දැන් අපි බල්ලා දෘෂ්ටියක මුලා වෙලා ඉන්නවා කියලා කියන්නේ ඇයි? ඇත්තට බල්ලෙක් නැහැ. දැන් වතුර දියෙන. ඒ අවබෝධය අපිට තියෙනවා. නේද? බල්ලට ඒ අවබෝධය නැහැ. දැන් බලන්න එතකොට අර වගේ මුලා වෙන්න එක එක හේතු හොයනකොට අපිට එක හේතුවක් පේනවා බල්ලා ඇහැට පේන දේ තියනවාමයි කියලා විශ්වාස කරනවා නේද ඇහැට පේන දේ තියනවාමයි නැත්තම් තියෙන හින්දාමයි ඇහැට පේන්නේ කියලා විශ්වාස කරනවා එහෙම දෘෂ්ටියක ඉන්න හින්දා නේද බල්ලෙක් වගේ පේනකොට මන්න බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ නේද බල්ලෙක් ඉන්න හින්දායි මේ පේන්නේ කියලා විශ්වාස කරනවා දැඩිව විශ්වාස කරනවා ඒ විශ්වාසය හින්දා නේද දැන් බල්ලා මුලා වෙන්නේ ඇහැට පේන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ පේන හැක් තියනවා නේද එහෙම පේනවා නේද බල්ලෙක්ගේ ඡායාව පේනවා ඒකලින්දට ලැබුණාම නෙමෙයි බල්ලෙක් ඇඳලා තිබුණත් රූපයක් ලස්සන එතකොටත් බල්ලට හිතෙන්න පුළුවන් අන්න බල්ලෙක් ඉන්නවා කියලා. කණ්ණාඩියට දැක්කොත් ඒත් හිතෙන්න පුළුවන් අන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැකලා ඇති බල්ල බුරනවා නේද? දැකලා ඉන්නේ. අර කුරුල්ල ඇවිල්ලා කාර් එකේ සයිඩ් කණ්ණාඩියට කොටන්නේ. ඇයි ඒ උට ඇහැට පේනවා තව කුරුල්ලෙක් ඉන්නවා.
කුරුල්ලෙක් ඉන්නවා.
උට තමයි අර කොටන්නේ.
අදකින කලි තනන.
නේද? එතකොට බලන්න මේ ඇහැ පාවිච්චි කිරීමක් තියෙනවා. ඇහැ පාවිච්චි කරනකොට ඒගොල්ලෝ ඉන්න දෘෂ්ටියක ඇහැට යම් කිසි දෙයක් පෙනුනොත් ඒ තියෙන පවතින ස්වභාවයමයි මේ පෙන්වුම් කරන්නේ. එළියේ පවතින ස්වභාවය. පවතින ස්වභාවය කියනකොට ඕක ඇතුලේ තියෙනවා. එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදිච්ච නේද? අල්ලන්න පුළුවන් මේ මේ වගේ ස්වභාවය තියෙන රූප ගොඩක්. ලෝකෙට ආйти රූප ගොඩක් තමයි මේ ඇහෙන් පේන්නේ කියන විශ්වාසයක ඉන්නවා. දැන් අපිට පේනව නේද මේ විශ්වාසයේ දෘෂ්ටියක් නිසා යථාභූත ඥානයක් නෙවෙයි කියලා.
තමුරුවා.
ඇහැට පේන දේ තියෙනවයි කියලා හිතන්නේ. නේද? එතකොට අපි ওই දෘෂ්ටියට අහු වෙන්නේ නැද්ද? දැන් අපිට දේ දුන්නක් පේනකොට එකපාරට හිතෙනව අතන මොකද්ද තියෙනව නේද? මේ පාට වලින් හැදිලා. එතෙන්ට ගියොත් එහෙම දේ දුන්න පෙයි. දේ දුන්න ළඟට බැලුවොත් දේ දුන්න පෙයිද? නැහැ. දැන් මීදුම එහෙම දැකලා ඇතිනේ. නෑ. මීදුම තියෙන තැනට ගිහින් බැලුවොත් මීදුම පේනවද ඒක? එතකොට නෑ. ඈත ඉඳන් කියන අන්න අර කන්දේ මීදුම තියෙනවා කියලා. ඒ කන්දේ ඉන්න කෙනාට එතන මීදුම තියෙනවා. නෑ. එයා කියයි ඔයා ඉන්න තැන මීදුම. මං ඉන්න තැන නෙවෙයි ඔය කන්දේ මීදුම තියෙන්නේ කියලා. එහෙ ඉඳගෙන අර හරේ මීදුම. Taman ඉන්න තැන නෙමෙයි. දැන් පේනවාද ඒක යථාභූත ස්වභාවය නෙමෙයි මේ දෘෂ්ටියකට අහු වෙලා තියෙන්නේ. ඇහෙන් පේන දේම තියනවා කියලා හිතාගත්තා. දේ දුන්නක් එතන තියනවා ඒක අපි නම් දේ දුන්න ගැන දන්න හින්දා ඔක කතා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් පොඩි ළමෙක් හිතුවොත් සමහර විට එතන මොකද්ද තියනවා. පාට වලින් ඇඳලා තියනවා කියලාවත් හිතෙනවා නේද? නේද? එතකොට ඒක දෘෂ්ටිගත වීම. යථාභූත ස්වභාවය නෙවෙයි. ඉතින් දැන් මේ ඇහෙන් දැකීම මොකද්ද කියලා හිතන්න නුවණක් දැන් අපිට මිනිස්සුයෝ විදිහට තියෙනවා. ඔක ටිකක් හොයලා බලන්න. ඇහෙන් දකින දේ එහෙමම තියෙනවා කියලා පිළිගන්නේ නැතුව දැන් දේ දුන්නක් එතන තියෙන හින්දාමද පෙනුනේ?
නෑ.
නෑ. නේද? එතන තියෙන හින්දාම පේනවා නම් එතෙන්ට ගියාමත් පේනවා. නේද? එහෙනම් අනිත් පැත්තට තර්ක කරනවා. එහෙනම් දෙය දුන්නක් නැද්ද? දෙය දුන්නක් නැත්නම් එහෙම පෙනුනේ කොහොමද? දැන් දැන් ගිහින් බැලුවොත් වෙයිද දෙය දුන්නා? ඇයිලියට ගිහින් බැලුවොත් වෙයිද දෙය දුන්නා? නෑ නේද? එහෙම වෙන්නේ කොහොමද? දැන් නැති දෙයක් නම් පේන්නේ. සමහර වෙලාවට විතරක් ඒක පේන්නේ.
ඒ හේතු වෙන්නේ
එහෙම වෙන්න හේතු නැහැ. නේද? දැන් බල්ලා ළිඳට එවෙනකොට ළිඳේ වතුර හිඳිලා නම් බල්ලෙක් වෙයිද? දැන් මෙතන බල්ලෙක් නැති හින්දා නෙමෙයි. බල්ලෙක් වගේ පේන්න හේතු විදිහට. එහෙම නැත්තම් ඔහම ඉඳලා ඉඳලා දවසක බල්ලාගේ ඇහැ ටික ටික පේන්නේ නැතුව යනවා. දුර පේන්නේ. දුර පේන්නේ නැති වුණාම නිඳ පතුල පේන්නේ නැහැ. දැන් බැලුවට පේයිද බල්ලේ? නැහැ. මම ඔන්න බල්ලෙක් වගේ පේන්නත් හේතු තියෙනවා නේද? එහෙනම් එහෙම පෙන්නන්නේ. ඔය හේතු කියන්නේ මොනවාද? දැන් මේ ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බය හැදෙන්න අවශ්‍ය හේතු ටික. ඇහැ ඇතුලේ ප්‍රසාද රූපේ හැදෙන්න හේතු ටික. නේද? අපිට දේ දුන්නක ප්‍රසාද රූපයක් ඇහැ ඇතුලේ හැදුනොත් තමයි අපිට දේ දුන්නක් තියෙනා වගේ තේරෙන්නේ. හරි? දැන් බල්ලට බල්ලෙක්ගේ ඡායාවක් හින්දා හරි මේ ඇහැ ඇතුලේ බල්ලෙක්ගේ ප්‍රසාද රූපයක් හැදෙන්න ඕන. මේ ඇහැ ඇතුලේ තියෙන තිරේ රූපයක් වැටෙන්න ඕන. නේද? අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදෙන්න හේතු යදෙන්න. ඒ හේතු හේතු නැත්නම් කණ්ණාඩි ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ. කණ්ණාඩි ඉස්සරහට ඒ රූප ආවේ නැත්නම් ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. ඒකට අපි දකින්නේ ප්‍රතිබිම්බ නම් පළවෙනි දේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්න හේතු ටික යෙදෙන්නේ. හරි? ඒකට තේරුම් ගන්න එහෙම මොකක් හරි දකින්න නම් අනිවාර්යෙන් ඇතුලේ ප්‍රතිබිම්බයක් මොකට අපි ධර්මයෙන් නැත්නම් පාලියෙන් කියන්නේ මොකද්ද? ප්‍රසාද රූපයක් හැදෙනවා. ඒ ප්‍රසාද රූපයේ ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි ඒක හටගන්නේ. ඒක හැදෙන්න අවශ්‍ය හේතු ටික හැදෙනවා. හරි? දැන් අර චිත්‍රපටියක් බලන්න ගියාම ඒක පෙන්වන්න අවශ්‍ය හේතු ටික සකස් වෙන්නම ඕන. ශාලාව ඇතුළ අඳුරු වෙන්න ඕන. නේද? ඊළඟට ඒ තිරේට මම ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් කරලා ඒව පෙන්වන්න ඕන, පටිය කරකෙන්න ඕන. ඒව ටික වෙන්න ඕන නේද? ඒව ටික නොවුනොත් පේයිද ෆිල්ම් එක? නැහැ. ලයිට් දාලා අර පටිය කරකුවොත් පේයිද අපි? නැහැ. හොඳට මේ වගේ අවුව තියෙන තැන. නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. අරක එයි. නේද? ඒකට ඒ අවශ්‍ය අන්ධකාරය තියෙනවා. ඒකට ඒ ප්‍රොජෙක්ට් වෙලා එතන ප්‍රතිබිම්බ හැදෙන්න අවශ්‍ය හේතුඵල යෙදෙන්නම ඕන. ඒ ප්‍රත්‍ය වෙන. ප්‍රත්‍ය කියන්නේ ආධාර වෙන ධර්ම ටික, උපකාර වෙන දේවල් ටික තියෙන්නම ඕන ඒ දේ සකස් වෙන. ඒ වගේ මේ අපේ ආයතනික ප්‍රසාද රූපයක් හැදෙන්න අවශ්‍ය ප්‍රත්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය කියලා. ඈ? ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙන, ආධාර වෙන දේවල් ටික. ඒකට ආධාර වෙන දේවල් වලින් අපිට ප්‍රදාන කරන්න පුළුවන්. මේක මේකින් තමයි මේක. නේද? ෆිල්ම් එකක නම් කරුවල තියෙනවා. ප්‍රොජෙක්ටර් එක තියෙනවා. ඒ පටිය තියෙනවා. දැන් ඕවා අපේ හේතු. ඒ ප්‍රත්‍ය ආධාර වෙන දේවල් වලින් වැදගත්ම කියන දේවල් අපි හේතු කියලා කියනවා. ඒකට ඒවට තව ආධාර වෙන දේවලුත් තියෙනවා. හරි? දැන් ඔය ඔක්කොම තිබිලා දැන් අපි කතා කරද්දි මොකද උනේ? එකපාරට ලයිට් ගියා. මයික් එක තියෙනවා, මේවා තියෙනවා, සේරම තියෙනවා, මමත් කතා කරනවා, රත් දෙකක් ඇහෙනවා. ඇයි? අර ප්‍රත්‍ය වුණ දෙයක් නෑ, ආධාර වුණ දෙයක්. උපකාර වුණ මේ කරන්ට් එක තියෙන්න ඕන. අපේ අනිත් ඔක්කොම දෙකටත් වැඩන්නේ නෑ කරන්ට් එක නේද? ඒ කෙනෙකුට ඕක හේතුව කරගන්නත් පුළුවන්. ඒක ගැන විමසන තව කෙනෙකුට ඒව නෙමෙයි හේතු නේද? මයික් එක වෙන්න පුළුවන්, කතා කරන කෙනා වෙන්න පුළුවන්. ඒකට බලන්න මේ ප්‍රත්‍ය ටිකෙන් අපිට වැදගත් ටික තමයි අපි හේතු කරගන්නේ. හැමදේම ගැන කතා කරන්න අපිට අවශ්‍ය නැහැ. හරි? එතකොට ඔන්න ඇහි ප්‍රසාද රූපයක් හැදෙන්න අවශ්‍ය අපි කතා කරන හේතු ටිකක් තියෙනවා. ඇහක් තියෙන්න ඕන. ඒක ඉස්සරහා මොනවා හරි වර්ණ සටහනක් තියෙන්න ඕන. ඒකට අවශ්‍ය ආලෝකය තියෙන්න ඕන. ඇහි හොඳට පෙනීම සිදු කරන කාචයක් තියෙන්න ඕන නේද? ඔය වගේ ඒ ප්‍රත්‍ය වෙන දේවල් ටික යෙදුනහම තමයි මෙතන ප්‍රසාද රූපේ ඇති වෙන්නේ. ඒකට දැන් දේදුන්නක ප්‍රතිබිම්බය හැදෙන්න නම් දේදුන්නට අදාළ වර්ණ සටහනක් එළියේ තියෙන්න ඕන. අර කණ්ණාඩි ඉස්සරහට එන්න ඕන. දැන් ඇහැනිකන් කණ්ණාඩියක් වගේ. නේද? ඒකට කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැදෙන්න අවශ්‍ය හේතු ප්‍රත්‍ය යෙදුනහම ඔන්න ප්‍රතිබිම්බය හැදෙනවා. මේක හරියට අර සිනමා තිරේ ඔන්න දැන් වැටෙනවා. නේද? ඒ සිනමා හෝල් එකේ කවුරුත් නැහැ, ඔහේ ෆිල්ම් එක යනවා. මේ ප්‍රසාද රූපේ හැදෙන්න හේතු ටික තියෙනවා. නේද? ඇහත් ඔය වගේ තමයි. ඇහේ දැන් ෆිල්ම් එක දිගටම යනවා. කණ්ණාඩි රූප ටික හැදෙනවා. ඇයි බලන්න ගේනා නැත්තම්? අර ෆිල්ම් එක යනවා කවුරුත් නැහැ, මේ බලන්න කිව්ල නැහැ කවුරුත්. ඒ වගේ වැඩ. දැන් ඔන්න ප්‍රසාද රූප ඇති වෙන්න හේතු ටික යෙදුනා. එතකොට දැන් ඔය දේ බලන්න නම් ඔන්න දැන් අර සිනමා ශාලාවේ නම් අපිට ගිහින් එතන වාඩි වෙන එක විතරයි තියෙන්නේ. ඔක දිහා බලා ඉන්න එක විතරයි නේද? ඉතුරු හේතු ප්‍රත්‍ය ටික යෙදিলা ඒක පෙන්නන දර්ශනය වෙන. පෙනීම කියන එක තියනවා. හරි? පෙනීම තියෙනවා. දැන් ඊළඟට අපි ඕක බලනකොට අපි නිකන් හිතුව තණ්හා තන දැන් අර එළිය අඩු වැඩි වෙනවා. කළු සුදු වෙනවා එක එක පාට වැටෙනවා. එහෙම කියලා බලබලා හිටියොත් අපිට කතාවක් වෙයි. නෑ. අපි ඒ කතාව අමතක කරලා අන්න අතන කවුද ඉන්නේ? මෙන්න මෙයා ඉන්නවා. කියලා ඔන්න දැන් අපි කතාවක් හදන්නවා. ඒ කතාව දැන් එළියේ වෙන සිද්ධියක්. නේද? ටෙලිග්‍රාම එක බලනකොට ඔන්න දැන් මේ ආවේ අරයා මේ මෙයා මෙහෙම මෙහෙම දැන් කතාව හදනවා. එළියේ ඇත්ත නේද? ඇත්ත සිද්ධ වෙන දෙයක් කරලා ඔන්න දැන් කතාව හදනවා. ওই කතාව හදන්නේ කවුද? තමන්. බලන කෙනා හදන්නේ. අපි නම් කියන්නේ අර කවුරු හරි හදපු ටෙලිග්‍රාම එකක් බලනවා කියලා වෙනාට දැන් හදන්නේ. බලන කෙනා තමයි දැන් කතාව හදන්නේ ඇත්තටම බැලුවොත්. හරි. දැන් බලන්නේ ඇහැ ඇතුලේ අපි බලා ඉන්නේ ඔන්න ඔය හැදෙන ප්‍රතිබිම්බ ගොඩක් දිහා තමයි මේ බලා ඉන්නේ. ඇහෙන් දකිනවා කියන්නේ දැන් අපි ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලා ඉන්නේ ප්‍රොජෙක්ටර් එක දිහාද තිරේ දිහාද? තිරේ දිහා. මේ මේක ප්‍රදර්ශනය කරන්න හදන්නේ කොහොමද කියන ඒවා දිහා අපි බලන්නේ නේද? එතකොට මතක තියාගන්න මේ ඇහි අපි බලන්නේ ප්‍රසාද රූපේ දිහා මිසක් ඕක හැදුනේ කොහොමද කියන එක දිහා නෙවෙයි. නේද? මේ ප්‍රසාද රූපේ හදන්න උදව් වුණේ කවුද කියලා ඒගොල්ලෝ ගැන හොයන්නේ නැහැ. බලන්නේ ප්‍රසාද රූපේ දිහා විතරයි. හරියට අර ෆිල්ම් එක බලන්න ගිහින් තිරේ දිහා බලා ඉන්නවා විතරයි. මේක මේවා වැටෙන්නේ කොහෙන්ද කියලා ඒ පැති නෙමෙයි බලන්නේ. නේද? දැන් ඔය ඕක දිහා බලා ඉන්නකොට ඔන්න දැන් ඇහි සිනමා තිරේ දිහා බලා ඉන්න එක එක જાතිය දැන් චිත්‍රපටි වැටෙනවා මේකේ ස්ක්‍රීන් එකේ. ප්‍රසාද රූප එක එක જાතිය ඒවා වැටෙනවා. එහෙනම් ඇහැ කරකවනකොට ඕක තමයි වෙන්නේ. ඈ එක එක වර්ණ රූප ඇති වෙවි නැති වෙවි. දැන් ඔය වර්ණ රූප දිහා තමයි මේ බලાઈ. ඔය වර්ණ රූප කියන්නේ මතක තියාගන්න අර කණ්ණාඩියක ඇති වෙන ප්‍රතිබිම්බ ගොඩක් වගේ. ඈ. ඒවයි තියනවාද මේ ලේ මස් නහරට මිදුළු වරව මේවා ටික
කණ්ණාඩි දැස්.
නෑ. සතර මහා ධාතු තියනවාද?
නෑ නෑ.
නෑ.
කණ්ණාඩි නෑ.
අල්ලලා බලන්න පුළුවන් දෙයක් තියනවාද? නෑ. දැන් ෆිල්ම් එකේ තිරේ කවුරු හරි කෙනෙක් ඉන්නකොට එයාව අල්ලලා බලන්න පුළුවන්ද?
බෑ සර්.
බෑ. වර්ණ සටහනක් විතරයි. නෑ, එහෙ ඇති වුණ ප්‍රසාද රූපෙත් අන්න ඒ වගේ දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් නේද? එලේ මාසට මිදුළු ඒ වයින් හැදුන කෙනෙක් නෙමෙයි දැන් ඉස්සරහා ඉන්න කෙනෙක් පේනකොට. හරි? ඇහි ඇති වුණ ප්‍රතිබිම්බය දිහා තමයි මේ බලාවේ ප්‍රසාද රූපේ. දැන් ඔය ප්‍රසාද රූපේ දිහා බලලා නේද අපි එළියේ තියෙන දෙයක් දකිනවා කියලා හිතන්. දකින්නේ ප්‍රසාද රූපේ විතරයි. දැන් ඔන්න අර ළිඳට එබුණ බල්ලා වතුරට එබුණ බල්ලා එළියේ ඉන්න බල්ලවද දැක්කේ නැත්නම් ඇහැ ඇතුලේ තියුණ ප්‍රසාද රූපේ? ඇහැ ඇතුලේ තියුණ ප්‍රසාද රූපේ තමයි දැක්කේ. ඒ ප්‍රසාද රූපේ බල්ලෙක්ගේ ඡායාවක් ඇති වුණා. බල්ලට අදාළ ප්‍රතිබිම්බයක් ඇති වුණා. නේද? දැන් ප්‍රතිබිම්බේ දැකලා තමයි බල්ලා හිතුවේ මෙහෙම ප්‍රතිබිම්බයක් ඇති වුණේ එළියේ බල්ලෙක් ඉන්න හින්දා. නේද? ඇයි එහෙම හිතන්නේ? ඔයිට කලින් දැකපු හැම දැකීමකින්ම එයා විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන දෙයමයි මේ දැක්කේ. මෙතන ප්‍රතිබිම්බය ඇති වුණේ. නේද? එළියේ තියෙන නිකන්දයක් නෙමෙයි. සතර මහා ධාතු රූපයක්. කියන්නේ මොනවයි හරි හැදුන ලෝකෙට ආйти දෙයක් තියෙනවා. ඒක තමයි මේ විදිහට පේන්නේ. අර එළියේ තියෙන දේ තමයි මේ විදිහට පේන්නේ කියලා විශ්වාස කරනවා. දැනුත් තුනේ එක. මේ විදිහට මේ පෙනුනේ එළියේ මෙහෙම දෙයක් තියෙන හින්දා. දැන් එහෙම හිතන එක ඔන්නඔක තමයි දෘෂ්ටියක් කියන්නේ. එළියේ තියෙන දෙයම මෙහෙම පේනවා කියන එක දෘෂ්ටියක්. අපි ෆිල්ම් එක බලනකොට මේ එළියේ වෙන දෙයක් මේ ඇත්තටම මෙහෙමයි කියලා හිතනකොට ඒක දෘෂ්ටියක් නේද? ෆිල්ම් එක බලද්දී අපි ඉන්නේ ওই දෘෂ්ටියේ. නැත්තම් බලන්න බෑ. රස විඳින්න බෑ. තව උදාහරණයක් ගත්තොත් අපි හීනයක් බලනකොට හීන බලලා තියෙනවා නේ?
බලනවා.
නින්ද ගියා.
නින්ද පේනස.
හීනක ඉන්නකොට Taman දන්නවද මේ හීනක ඉන්නේ කියලා? නෑ.
නින්ද කැවදිනේ නෑ.
ඇත්තටම අත්දකින්නවා නේ. වැත්ත ලෝකේ දෙයක් විදිහටම අත්දකින්නවා. යම් කිසි මොහොතක Taman අවදි වෙනකන් දන්නේ නෑ මේ හීන ලෝකෙක ජීවත් වෙන්නේ කියලා. හරි? ඒක හීන ලෝකේ හැබෑ වෙලා තියෙනවා. හීනේ දකින්නක. රේ හිටියේ හීනක කියලා දැනගන්න නම් අවදි වෙන්න ඕන. අවදි වුණ මොහොතක තමයි අවබෝධ කරන්නේ අනිච්චර වෙලාවනි හීනයක් දැක්ක. නේද? ඔව්. දැන් ඔයගොල්ලෝ නිින්දේ හීන දකිනා වගේ හැරලා ඉන්න වෙලාවට හීන දකිනවා නේද සමහර වෙලාවට. මෙතන අහගෙන හිටියට ඒකම ගෙදර ගිහිල්ලා. හිතරිතයි මේ කියන දේවල් මුකුත් ඇහෙන්නේ නැහැ. අර මොනවද හිත හිත ඉඳලා එකපාරට තමයි මෙහෙට එන්නේ ආ. මොන සිහිය යමුනොත් මේ මුකුත් ඇහුනේ නැහැ. ඒ වෙලාවේ දැකපු දේවල් ටිකක් නම් තියෙනවා හිත ජීවත් වෙලා. හීන ජීවත් වෙලා ඉතියි. දවල් හීනක. හේ දැන් අපි හීනයක් කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටිද? නෑ. ඇත්ත වගේ පේනවා. හිතෙන් තමයි මවලා තියෙන්නේ. දැන් දකින්න හිතෙන් හදලා පෙන්නන ඔක්කොම හීන නේද? එක එක විදිහකට බලමු. හිතෙන් හදලා පෙන්නන සේරම හීන. අපි සමහර ඒවා නෑ නෑ ඔය ඇත්තට තියෙන දේ ගැනමයි මේ හිතන්නේ කියලා
හිතන්නේ. හිතෙන් නදාගෙන නැවෙනවා හිතට.
දැන් අපි අනුරාධපුරේ ගියාන රුවන්වැලිසෑය ගැන දැන් හිතන්න පුළුවන්. මේ දැන් මෙතන ඉන්නා වගේ හිතන්න පුළුවන්. දැන් එතකොට මේ ජීවත් වෙන්නේ හීන එක කියන එක අපට පේන්නේ. හයි. ඔව් දැන් හීනක ඉන්නවා කියන්නේ තේරුම් ගන්න යථාභූත ඥානෙ නෙවෙයි. කොහොමද කියන්න කලින් මේක තේරුම් ගන්න වෙන සිද්ධිය. දැන් බල්ලට කියා දුන්නාට වැඩක් නැ වෙන වෙන භාවනා කරනවා කියන්නේ. බල්ලා හයි කොහොමද ඕක? මොනේ භාවනා? ඌ දන්නේ නැ මොකටද භාවනා කරන්නේ. මොන අවබෝධය ගන්න? ඔය කොහොමද අහන එක අන්නේ වගේ. කොහොමද අහන්න කලින් මොකටද ඇයි කරන්නේ කියන එක දැනගන්න තේරුම් ගන්න.
බලන්න අපි මායි.
මොන අවබෝධයද ගන්නවද? ඔබ යන්තම් ඇහෙනකොටම ඔන්න හිතනවා මේ හීන වල ඉන්නේ කොහොමද ඉතින් මිදෙන්නේ? එහෙම යන්තම් අහගත්තට බෑ. මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ගන්න ඕන මේ රැවටීම ගැන. දැන් බුදුරජාණන් වහන්සේ දැන් දුක ගැන කියනකොට මනේ දුකින් මිදෙන හැටි කියලා දෙන්න කිව්වට හරියන්නේ නැහැ. මං දුක් විඳින්න කැමති නැහැ මට දුකින් මිදෙන හැටි කියන්න. දුක කියන්නේ මොකද්ද කියලා දන්න. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. හැමෝටම දුකින් මිදෙන්න ඕන නේද? නිවන අවබෝධ කරගන්න ඕන. මොන දුකෙන්ද මිදෙන්නේ හුවොත් ටිකක් ඉතින් අර කටපාඩම් කරගත්ත ටික කියයි ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්නේ හෙ ඒ දුකෙන්ද මිදෙන්නේ ආයේ ජරාවටපත් වෙන්න බෑ ආයේ වයසට යන්න බෑ ආයේ ලෙඩ වෙන්න බෑ ආයේ නැරෙන්න බෑ ඔය දුකෙන්ද මිදෙන්න ඕන නෑ බුදුහාම කියලා
දෙනවා
ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන්න ඕන කියලා නේ ඒකෙන් නිමෙයිද මිදෙන්න ඕන
ඒකෙන් තමයි සර් ඒකෙන්
තමයි ඒකෙනුත් මිදෙන්න ඕන
ඒකම තමයි නිමෙන්නේ නෑ නිමින දුකෙන් මිදෙන්න
නෑ අපි ජාති ජරා ව්‍යාධි මරණ එහෙම දේශනා කරලා තියෙනවා නේ දුක කියන්නේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්චන් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේ ද පංචපාදං සංඝ දුක්ඛං දේශනා කරලා තියෙනවා නේ ඉතින් අපි දුක දන්නවා කියලා හිතුවහම ඔන්න ওই ටික කියන ජාති කියන එක පොඩ්ඩක් පැත්තකින් ජරා වයසට යන එකෙන් ළඩ වෙන එකෙන් මිදෙන්න ඕන නේද කොයි වෙලාවෙද මිදෙන්නේ නිවන් අවබෝධ කරගන්න නිවන් දැක්කහම අජර අමර ජරාවක් නැති මරණයක් නැති ඒ වගේ නේද ඉතින් ඔන්න දුකෙන් දුක දන්නා දැන් දුකෙන් මිදෙන්න දැන් කොහොමද අහලා භාවනාවක් අහගෙන කරමු. ඔහොම කරලා කරලා රහත් වුණා කියන්නේ. දැන් රහත් වුණාට පස්සේ වයසට යන්නේ නැද්ද, ලෙඩ වෙන්නේ නැද්ද, මැරෙන්නේ නැද්ද?
ඒකම
නේද. ඒකම නේද. රහතන් වහන්සේටත් පස්සේ රහතන් වහන්සේටත් ඔය ටික වෙලා තියෙනවා. බුද්ධ ශරීරයත් වයසට ගියා, ලෙඩ වුණා, මැරුණා. නැත්
නැස
දැන් කෝ නැති කරගන්න හදපු දුක නැති වුණාද? මේක ලොකු ප්‍රශ්නයක්. කොහෙද වැරදිලා
තියෙන්නේ?
නැවත උපදින්නේ මං අහන්නේ දැන් ජරාවටපත් වෙන එක නැති වුණාද ලෙඩ වෙන එක නැති වුණාද මැරෙන එක නැති වුණාද
ජරාවට යාට ඒක කරන්නේ
දැන් නිවන් දැක්කට රහත් වුණාට ඒක නම් නැතිලා නැහැ නේ ඒක නවතින්න මැරෙන කන් ඉන්නවා
මැරලා බලන්න
ඊළඟ සැරේ මොකද
ඒක ඇතරලා දෙන දෙයක් නෙවෙයි. ඒක මරණයට යට ගන්නක් නෑ.
මම පේනවා. මොකද්ද වැරද්දක් තියෙනවා.
තියෙනවා තන.
ඒ ඉපදීම දානවා. ඒ මරුණයින් පස්සේ ලබන නිවන. ඉපදින්න නැති මරුණයින් පස්සේ නිවන ලැබන්නේ මරුණයින් පස්සේ. ඉපදීම නැහැ. වයසට යෑම නැති වෙන්නේ මරුණයින් පස්සේ නේද? මරණකම් තියෙනවා වයසට. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් නිවන් ද අවබෝධ කරලා තියෙන රහත් වෙනවා. නැත්නම් ජරාවෙන් මිදෙන්න නම් මිදීම නම් නිවන කියන්නේ. ව්‍යාධියෙන් මිදීම නම් නිවන කියන්නේ. නිවන අවබෝධ වුණාට පස්සේ ඒව තියෙනවා නම් නිවන ලැබිලා. ඒකයි ඔබේ දැන් නිකාන් නැති කරන්න කියලා යන්තම් දැනගෙන ඔබ නැති කරන්න ගියාට බෑ රහත් තුනක් වල ඒකෝ තාම වයසට යනවා තාම ලෙඩයි නෝ ඒක නැති කරන්න මේ දැඟලුවි ඒකයි මේ අවබෝධේ නැතුව කවුරුවත් කරන ඒවා කියන්න ගියාම ඕක තමයි වෙන්නේ. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේගේ දුක පිළිසිඳ දකින්න පරිඥයය. නේද? දුක නැති කරන්න කලින් දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. අපි මුලාවකින් මිදෙන්න කලින් මුලාව මොකද්ද කියලා අවබෝධයක් තියෙනවා. අර බලලා මුලා වෙලා නම් ඉස්සෙල්ලා උන්ට අවබෝධයක් එන්න ඕන මෙන්න මේ වගේ මුලාවක් තියෙනවා. අවබෝධ කළා කියන්නේ මුලාවෙන් මිදුණා නෙමෙයි. මගේ මුලාවකටපත් වෙනවා. එතකොට මුලාවෙන් මිදීමකුත් තියෙනවා, මුලාවට හේතුකුත් තියෙනවා, මුලාවෙන් මිදීමකුත් තියෙනවා. අන්න එහෙම කෙනාට තමයි ඒකට මාර්ගයක් පහළ වෙන්නේ. අර මුල කරුණ තුන නැතුව මුලා වෙලා ඉන්නවා කියන බව දන්නේ නැතුව, මුලා වෙන්න මෙන්න මේ හේතු යෙදුනා කියන එක දන්නේ නැතුව, මුලාවෙන් මිදීමක් තියෙනවා කියන ඒ ජාති තුන දන්නේ නැතුව මාර්ගයේ විතරක් වඩන්න ගියාට මේක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොකද මාර්ගයේ එළි වෙන්නේ නැහැ. මාර්ගයට වැටෙන්නේ නැහැ. හරි.
සම්මාදිට්ඨිය ලෝකේ ලකිනු.
ඔය හින්දා තමයි මේ සම්මාදිට්ඨිය ඇති කරගෙනමයි මේක කරන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. ඒක විදිහකට සම්මාදිට්ඨිය යන්නේ. සම්මාදිට්ඨියටපත් වෙන්න තව තව විදි කියලා තියෙනවා. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය තුනෙනුත් සම්මාදිට්ඨිය ඇති කරන්නේ. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය තුනෙනුත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය තුනිනු සම්මාදිට්ඨිය කියලා. ආයතනය කිව්වහම තේරුම් ගන්න සලායත. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිව වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? මේ තුනිනු සම්මාදිට්ඨිය ඇති කරගන්න කියලා. එහෙම නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය, රූප නිරෝධය, මාර්ගය කියනකොට මොකද්ද රූපය කියලා අදහස් කරන්නේ? බාහිර ආයතන. මේ ඇහැ කන නාසය කියවලා දැන් ආයතන හයක් කිව්වනේ. ඔයට ආරම්මන හයක් තියෙනවා. අන්නේ ආරම්මන තමයි පොදුවේ හැඳින්නේ රූපය මත. හරි. බාහිර ආයතනය මොකද්ද? ඒකට සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. දැන් ওই බාහිර ආරම්මන හයටම නේද අපි ලෝකය කියලා කිව්වේ? බාහිර ලෝකය කියලා කියන්නේ ඔයා ආරම්මන හය නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඔය හයටම නේද ලෝකය කියලා කියන්නේ? මේ කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඔය තුලිනු සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මේ ලෝකෙන් මිදෙන දැක්ම, ලෝකෝත්තර දැක්ම, නැත්නම් ලෝකේ ඉක්මවා යන දැක්ම, නะ සංසාරයෙන් මිදෙන දැක්ම උතන තියෙනවා. ඔය සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැහැ. භාවනාවක් අහගෙන කළාට භාවනාව කරදී සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කියන්නේ මේ ධර්මයේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් විතරයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒක ඇදී කරගන්න නැතුව මොන භාවනාවක් කළොත් අනිත්‍ය වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අනාත්ම වෙන්න පුළුවන් ඕන භාවනාවක් කරයි. හැබැයි ওই වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගේ නම් නෙවෙයි. ඒ හින්දා ඒ සම්මාදිට්ඨිය එන අවබෝධයේ මොකද්ද කියන එක හොඳට විමසන්න. ඒ හින්දා තමයි මේ දැන් ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක විදිහට තමයි මේ බාහිර ආරම්මන ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඔයයි. ඔයයිට තමයි අපි ලෝකය කියලා තියෙන්නේ. කියන්න ඕනින් හිතනකොට. හරි. අපිට ඒ දැනුම නැහැ. අපි හිතන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදිච්ච ගොඩකට තමයි අපි ලෝකය කියලා කියන්නේ. හිර හඳ තාරකා ගස් ගල් ගෙවල් පාරවල් අරව මේවා ටික නේද? එළියේ තියෙන දේවල්. ඒවා මේ ආයතන හයට අරමුණු වෙන බාහිර ආයතන කියන එක තේරුම් ගන්නවා. අපි ඕවා තියෙනවා කියලා හිතෙන් හිතාගත්තේ මේ ආයතන හයට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන හයෙන්. ඔය හයෙන් හදාගත්තු දේවල් තමයි අනිත් ඒවා. එතකොට ඒ වගේයි අර බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් හදාගත්තයි කියන එකේ වැඩි වෙනසක් නැහැ කියන එකත් අවබෝධ වෙනවා. රූත් හදාගත්තේ කායතනක. එහෙන් දැකලා තමයි වතුරේ ඉන්න බල්ලෙක්ව හදාගත්තේ. නේද? අපි කියනවා බල්ලා රැවටිලා. අපි නම් රැවටිලා නැහැ. අපි බලෝනේ තමයි. අපි එහෙන් දැකලා තියෙනවා කියලා හිතුවට අපි රැවටිලා නැහැ. බල්ලා එහෙන් දැකලා තියනවා කියලා හිතන්නේ ඌගේ මෝඩකම නේද? හ්ම්. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ ඕක යථාභූත ඥානෙ සර්වඥතා ඥානෙන් අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දේශනා කරන්නෙම මේක පෙර නොඇසු විරු ධර්මතාවය. මීට කලින් මේ වගේ දෙයක් අහලා තිබුණෙත් නැහැ, හිතලා තිබුණෙත් නැහැ. කිසිම කෙනෙක් දැකලා තිබුණෙත් නැහැ. දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කවුද දන්නේ නැති ධර්මතාවයක් මේ අවබෝධයෙන්. මේ ලෝකයේ පිළිබඳ ආයතන පිළිබඳ මේ ටිකමයි අවබෝධ කළේ. මහා දේකුත් නෙමෙයි. හැබැයි ඒක පෙර නොයසුරු ධර්මතාවයක්. පෙර නොයසුරු දැක්ම. මතක තියාගන්න අපිට තියෙන ලෝකෙට අයිති දැක්ම. මිසක් බුදු කෙනෙක් අවබෝධ කරන ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න තමයි, සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි කියන්නේ. මේ ආයතනේ මොකද්ද කියලා දකින්න, ආයතන සමුදය දකින්න, නිරෝධය දකින්න මාර්ගය දකින්න. නැත්නම් ලෝකය මොකද්ද කියලා දකින්න අවබෝධ කරගන්න. ලෝකය මොකද්ද කියලා හොයන කෙනාට තමයි ලෝක සමුදයක් තියෙන්නේ. ලෝක සමුදය දකින්න කෙනාට තමයි අවබෝධ වෙන්නේ ලෝක නිරෝධයක් තියෙනවා කියලා. යන බල්ලට වතුරේ ඉන්න බල්ලෙක්ගේ ලෝකයක් තියෙනවා නේද? දැන් ලෝකය මොකද්ද කියනකොට අර බල්ලෙක් කියනවා. නේද? මම ලෝක සමුදය මොකද්ද කියනකොට දැන් හොවා ගන්න ඕනේ මේ බල්ලා හඩගත්තේ කොහොමද? මේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුනේ කොහොමද? නේද? ලෝක සමුදය. දැන් අපිට සමුදය පේනවා බල්ලාගේ ලෝක සමුදය නේද? ඒ සමුදය දැනගත්තා නම්, ඔහොම ඉන්නවා කියලා හිතුනේ මෙහෙම මෙහෙම කියලා හේතු ප්‍රත්‍ය ටික දැනගත්තා නම්, ඌ අර බල්ලා කියන ලෝකෙන් හදාගත්තු ලෝකේ නිරෝධ වෙනවා නේද? ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධය. ඊළඟට තමයි නිරෝධ කරන මාර්ගය උපදින. ඈ? තේරුම් ගන්න ඕන මේ මුලාව මොකද්ද, මුලාවට හේතුව මොකක්ද? මේ හේතු නොවේදුනා නම් මුලා වෙන්නේ නෑ නේද? ඔන්න Nirodha කියන එක. මුලාවයි මුලාවේ Nirodhaයි. හරි. එහෙනම් ඒකෙන් මිදෙන මාර්ගය මොකක්ද? දැන් එහෙම කෙනාට තමයි මේ ධර්මයේ සතිපට්ඨානයක් එහෙම දේශනා කරලා තියෙන්නේ. ඥානතෝ පස්සතෝ. අහලා දැනගත්තු කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. මේ මොකද්ද කියලා ධර්මය අහලා තේරුම් ගත්ත කෙනාට නම් වඩන්න මාර්ගයක් තියෙනවා. ඒකට ඕක තේරුම් ගන්න වෙනවා. ආයතනේ මොකද? අපි රැවටුණ තැන් ටික අල්ලගෙනම හොයනවා. ඒක හැම හොයන්න තැන් ටික බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ හැම සූත්‍රෙම කියා දෙන්නේ ඕවට. ආයතනේ පිරිසිඳ දකින්න. ආයතනේ මොකද්ද කියලා දකින්න. එතකොට ආයතන සමුදය දකින්න. එතකොට Nirodha යන මාර්ගය එළියෙනවා. එතකොට අපි ආයතනය කියනකොට ඇහෙන් පටන් ගන්න පුළුවන්. ඇහැ කියන්නේ මොකද්ද? දැනට මං ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න. ඔබ හිතේ මවාගෙන හරියන්නේ අර චක්කායතන කියලා දෙයක් තියෙන අන්න ඕක ඇහැ. අපි ඒකේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මේ තියෙන හිතන ඇහැ. එතනින් පටන් ගන්නවා. තමන් ඇහැ කියලා හිතන්නේ මොකද්ද? එතනින් පටන් ගන්නවා. ඊළඟට බලන්න මේ ඇහැ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තාම ඒ ඇහි ස්වභාවය හොයලා බලන්න. ඒක තමයි මේ මෙනෙහි කරනවා කියන්නේ. මේ මාංශ ඇහැ හරි එතනින් එහාට දැක්මකින් අර චක්කාය එතනින් දැකීමට උපකාර වෙන චක්කායකනේ හරි ඒ මොකක් හරි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. ඒකේ සමුදය දකින්න. ඒ වගේම ඒකේ දකින්න තියෙනවා දැන් ඒක අපිට කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක්. ඒකට ඒකට කැමති විදිහට පවත්වන්න පුළුවන් ද කිව්වොත් ඔය එකක්වත් බැහැයි කියලා පේනවා නේද? තමන් හිතන ඕන ඇහැක් අරගෙන බලන්න මේක මට කැමති විදිහට පවත් ගන්න පුළුවන්. මොකද පේනවා කියන ඇහැ මට හැමදාම මේ විදිහටම පේන්න තියාගන්න පුළුවන්. නැත්තම් ඊට වඩා පෙනීම වැඩි කරගන්න පුළුවන්. තමන්ට පාලනේ තියනවා නම් එහෙම පුළුවන් වෙන්න ඕන නේද? තව අවුරුදු 10ක් 20ක් ගියත් මේ විදිහටම පේන්න කියා ගන්න පුළුවන් නේද? පුළුවන්ද?
මම ඉතින් කන්නඩි මම
බැහැ. පුළුවන් නම් එහෙම බැයි නම් තමන්ගේ පාලනේ තියෙන දෙයක්ද මේක? තමන්ට කැමති විදිහට පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්ද? අපි මෙහෙම මගේ ඇහැ මෙහෙම වෙන්න ඕන කියලා හිතලා ඒ විදිහට තියා ගන්න පුළුවන් දෙයක්ද මේක? බැයි නම් එකෙන් තේරුම් ගන්න ඒක අනිච්ච. කැමති විදිහට තියාගන්න බෑ. ඈ? ඒකට අපි කැමති විදිහට තියාගන්න බැයි නම් ඒක දුකක් නේද? අනිච්චයි දුකයි. කැමති විදිහට තියාගන්න බැරි වෙනකොට දුකයි. නේද? ඕන දුකකට හේතුව කැමති විදිහට තියාගන්න බැරි වීම නේද? තමන් කැමති ස්වභාවයක් තියෙනවා, ප්‍රිය කරන ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට තියාගන්න බැරි වුණහම දුකයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ දෙයක් මම මගේ කරගන්න එක හරි. මගේ කියලා හිතනා නම් මට කැමති විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බැරි දෙයකට මගේ කියලා වැඩක් තියෙනවා. ඈ?
සත්‍ය කියන්නේ
සත්‍යකට දේශනා කළෙත් ඕකම තමයි. සත්‍යක හිතේ රූපය. රූපය මම කියන දෘෂ්ටි. නැත්නම් රූපය මගේ. ඒකට බුදුහාමුදුරුවෝ එක්ක ඔය කැවුම් වගේ තියෙන මූණ එහෙනම් මට ඕන විදිහට ලස්සනට තියා මේ විදිහට වෙන්න කියලා එහෙනම් හදාගන්න පොදිය. ඈ? ඕ මහතට තියෙන බඩගෙඩිය එහෙනම් ඔය මට ඕන සත්‍යක පටිය බුද්දාගෙන හිටියේ බඩ පුපුරයි කියලා. එයාකඩ පටියක් දාගෙන හිටියේ. තරම්කට මම
බඩගිනවා.
මේ බුද්ධාවතුරගේ වගේ රූපය තමන්න. මගේ නෑ. නැහිත ඔය කැතට ඉන්නේ මොකද? ඔය කැවුම් මුණක් තියාගෙන. අර කැත මුණක් දු කැවුම් මුණ කියලා කිව්වි. ඉතින් මේ නේද ඔය කැවුමක් වගේ තියෙන මුණ මේ හොඳ ලස්සන මුණක් කරගන්නකො. රූපේ මම නම් මගේ මට ඕන විදිහට පවත් ගන්න පුළුවන්. දැන් අපිත් මේ මම කියලා හිතාගෙන ඉන්නේ මගේ කියලා හිතාගෙන ඉන්නේ මේ එකක්වත් බලන්න මට ඕන විදිහට තියා ගන්න පුළුවන් දේවල්.
බැස.
එහෙනම් පුළුවන් දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. මම මගේ දේවල්.
මගේ නෙමෙයි. මගේ නෙමෙයි. මමත් එහෙම මගේ තුන
අපිට මේ ශරීරය මම නම් නැත්තම් මගේ නම් මේක මට ඕන විදිහට තියෙනවා ඈ වයසට යන්න බෑ දිගට යන්න බෑ ලෙඩ වෙන්න බෑ අර කීපු ටික ජාති ජරා ව්‍යාධි මරණ වෙන්නේ නැතුව තියාගන්න නේද කැමති ඔය එකක්වත් වෙනවට කැමතිද මේ ශරීරය අඩු ගානේ අපිට දැන් පොඩි කාලේට යන්න බෑ අඩු ගානේ මේ තියෙන මට්ටමයි නේද මෙහෙම වත් තියාගන්න පුළුවන් නෑ. ඒකවත් බෑනේ. එහෙම එහෙම ශරීරයක් තමයි මේ මම මගේ කියන්නේ. නේද? එහෙම ශරීරයක තියෙන ඇහක් තමයි මේ මම මගේ කියන්නේ. තියනවා කියලා හිතන ඇහ. ඇහ කන නාසය දිව ශරීරය. ඔය ටිකනේ. මම කරගෙන ඉන්නේ මගේ කරගෙන ඉන්නේ. ඒවා එක එක අරන් බලන්න ඕන. මේක මමද මට ඕන විදිහට තියාගන්න පුළුවන්. දැන් එහෙම බැයි නම් එහෙම කරන්න යන තරමට දුක් විඳිනවා. මොකද අපි ස්වභාවය පිළිගන්න කැමැති. දැන් ඕකත් තමන්ගේ ශරීරයටත් තියෙනවා, තමන් අල්ලගෙන ඉන්න මගේ කියලා අල්ලගෙන ඉන්න මගේ දරුවා, මගේ මනුපුරා, මේගොල්ලෝ ඒවටත් තියෙනවා. ඒවා එකක්වත් Tamanට කැමති විදිහට පවත්න්න බෑ. කොච්චර ආසා කළා. ඒවා එකක්වත් අපි කැමති විදිහට තියාගන්න බෑ. ඔය අල්ලගත්තු ශරීර ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඔය ශරීරවලට ඕන වෙලාවක ඕන භයානක ලෙඩක් හැදෙන්න පුළුවන්. තමන්ගේ ලස්සනට ඉන්න දරුවා මම පුරා වෙන්න පුළුවන්, ගෙදර යනකොට ඩෙන්ගු හැදිලා තියෙන්න පුළුවන්, පිළිකාවක් හැදිලා තියෙන්න පුළුවන්. මොකද ඒක තමයි ඇත්ත ස්වභාවය. මගේ කිව්වා කියලා ඕවා නැති තියෙන්නේ. අපි කැමැති හැදෙන්න නැත්තම් නේද? ඔන්න ඔය කැමැත්තේ පවත්තන්න බැරි කමමයි දුක. මේ කැමැති වුණාට වැඩක් නැහැ, කැමැත්තේ පවත්තන්න බැරි නම් ඇයි කැමැති? දැන් දුකෙන් මිදෙන්න නම් ඒ කැමැති ස්වභාවයෙන් මිදෙන්න ඕන. ඒ ස්වභාවයෙන් මිදුන දවසට දුකෙන් මිදෙන්න පුළුවන්. දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන කියලා මම තේරුම් ගන්නවා. ඔය කැමැත්ත ඔය අල්ල ගැනීම තියනකම් මතක තියාගන්න අඩන්න වැළපෙන්න වෙනවාමයි. ඒක මේ බාහිර දේවල් හින්දා නෙමෙයි වෙන්නේ. ඒගොල්ලන්ට ලෙඩ හැදුන හින්දා, මැරුණ හින්දා නෙමෙයි ඔය අඬන්නේ.
මම අල්ලගත්තා.
දැන් ඒගොල්ල මැරුණා කියලා අනිත් ඉන්න හැමෝම අඬනවද? නෑ. කවුද මේ අඬන්න හේතු ටික හදාගත්තේ?
තමයි.
ඒක තමයි දැන්වත් ඌක දකින්න ගියා. අහක තියෙන පංච උපාදානස්කන්ධ අල්ලගෙන මම මගේ කරලා මට ඕන විදිහට තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා ඒවන වෙනකොට අඬන. ඔක තමයි සංසාරේ දිගටම ගලිය. ඉස්සරහට කරන්නේත් ඕකම තමයි. හරි. මම ওই ගෙදර යන්න දුවන්න හදන්නේත් ඕකටම තමයි. සසරේ යන්න අඬන්න නේද? කිතු කරගන්න. ඔය වගේ තමයි සංසාරේ යන්නේ දෙකින් දිගට. ඒක තමයි මෙච්චර කාලයක් අනන්ත සංසාරයක් කලේ ඇඬුවා, වැළපුණා, දුක්ුණා, ලෙඩ වුණා, වයසට ගියා, මැරුණා. තමන්ගේ කියලා අල්ලගත්තු ඔය වයසට ගියා, ලෙඩ වුණා, මැරුණා. ඇඬුවා ආයේ ඉපදී ඒ ටිකම තමයි කරන්නේ. ආයේ යන්න ඕන ටිකත් ආයේ එකතු කරගන්න, තව එකතු කරගන්න, තව එකතු කරගන්න. ඒ එකතු කරගන්නේ දුක් ගොඩව. සසරේ යන්න අවශ්‍ය දේවල් ටික. සසරේ යනවා කියන්නේ දුක. ආයතන හම්බ වුණා නෙමෙයි. ඒක එකතු කරගත්තා අන්නද. කවුරුවත් දෙන ඒවා නෙමෙයි ඔය. ඔය තමන්ම ආයිති කරගන්න හැටි.
දැන්
එතන තමයි මෙතනත් වරනේ. ඔය තණ්හාව කියන්නේ ඔවා මේවට අපි දැන් ඔය දුක්දේ දුක විදිහට දකින්නේ නැහැ. ලෝකයාගේ දැක්ක. අපි දකින්නේ ඒවයි තමයි සැප තියෙන්නේ. ආස්වාදේ තියෙන්නේ. නේද? ඒ ආස්වාද විඳින්න තමයි අල්ලගන්නේ. අල්ලගෙන තියෙන්නේ සැප කියලා අල්ලගෙන තියෙන්නේ දුක්. ගැනලා බලන්න පුළුවන් දුක් කීයක් අල්ලගෙන තියෙනවද කියලා. පොඩෝ. ධර්මෝණ පුරව ගැනලා බලන්න. මේ සේරම දුක්. අද සංසාරේ යන්නේ එකතු කරන්න තියෙන දුක් තමයි මේ. සේරම. තව ගන්න තියෙන හේතු ටික තමයි මේ. අපි හරි ආසාවෙන් අල්ල ගන්නවා ওই දුක් කොටව. ඒක වෙලා තියෙන්නේ මේ මෝඩක මුලා 70 30 කට දකින්න නැති අර බල්ලගේ දෘෂ්ටියෙන් ජීවත් වෙන හින්දා.
අවිද්‍යාව. අවිද්‍යාව.
ඇහ කන නාසය දිව ශරීරය අර බල්ලගේ දෘෂ්ටියෙන් තමයි පාවිච්චි කරන්නේ. ඔව් මේ මේ හීන ලෝකෙමයි ජීවත් වෙන්නේ. දැන් අපි දැන් හීනේ කියුවහම එක්ක නිින්ද ගියාම දකින හීනේ නැත්නම් දවල් හීනේනේ. ඒ විතරක් නෙමෙයි. අපි දැන් මේ ඇහැරලා අවධානෙන් ඉන්න වෙලාවේ කියන එකෙත් ඉන්නේ හීනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මෝහයෙන් මුලා වෙලා දකින හීන ලෝකෙක මේ ඉන්නේ අවිද්‍යාවේ. ඇත්ත ඇති නේද? ඒ ඔකෙන් ගොඩ එන්න නම් ප්‍රඥාව අවදි කරගන්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන මේවා. මෙච්චර කල් දැක්ක විදිහට නෙමෙයි ප්‍රඥායසෙන් දකින්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. මේක මේ ඇත්ත ඇති හැටියට දැකලා අවබෝධ කරලාමයි මේ අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ටික දේශනා කරන්නේ. නැතුව අපිව රවට්ටන්න නෙමෙයි ඔය කියලා තියෙන්නේ. ඇත්ත ඇති හැටියට දැකලා මේ දුක් විඳින හැටි දැකලා අනුකම්පාවෙන්ම දේශනා කරපු දෙයක් මේක කියන ඒ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. නැත්තම් මේවා කියනකොට ඉතින් හිතනවා මේ මේ ආයෙගොල්ලන්ට නැති හින්දානේ ඕවා කියන්නේ. මේ කවුරු හරි ඇවිල්ලා ඔය වගේ කතාවක් කිව්වොත් ඉතින් මොකක් හරි හේතු දාලා
ඒක අයින් කරපුවා.
ඔව්. ඒ ධර්මය පෙන්නුවට දකින්න බෑ. ඒක අපේ මුලාව බලවත්. දෘෂ්ටීන් බලවත්. ඒවයි මිදෙන්න අපි කැමති නෑ. හරි? ඔය සැප කියලා එකතු කරගන්නේ දුක කියලා කිව්වට ඕක පිළිගන්න කැමති නෑ. මොකද ඒවමයි තව කොට ගන්න. ඒක පස්සෙමයි දුවන්නේ. ඇයි එහෙම දකින්න? ප්‍රඥාව
දියුණු නෑ.
දියුණු නෑ. ප්‍රඥාව වැහිලා තියෙන අර හීන ලෝකෙ ජීවත් වෙන්නමයි ආසාව. ඔව් බිරිංගුව ඇත්ත කරගෙන ඉතින් ඒකේ ආස්වාද විඳිනවා. ඒකෙන් මිදෙන්න කැමති නැහැ. කැමති නැත්තේ මේ සම්මා දිට්ඨිය නැතිකමමයි. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා නොදන්න කමමයි. හරි. එතකොට ඒක ඒක තේරුම් ගැනීමම කරන්න ඕන මොකද්ද කියලා තමන් අවබෝධ කරගන්නවා. දැන් කරන්න ඕන මොකද්ද කියනකට වඩා මේ මොකද්ද කියලා නුවණින් විමසන්න. ඔය ආයතන ගැන එහෙම බලන්න. ටිකට. ඇහැ ඇහෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් පෙන්වන දේ මොකද්ද? දැන් එක දෙයක් තේරුම් ගන්න අර බල්ලගේ උපමාවෙන් එහෙම දුන්නේ පවතින දේ අත්දකින්නවා නෙවෙයි. හරි? අපි අත්දකින්න ස්වභාවය නැත්තම් පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න. පවතින ස්වභාවයයි පෙන්නුම් කරන ස්වභාවයයි දෙකක්. පෙන්නුම් කරන කියනකොට තේරුම් ගන්න අපේ හිතට පේන ස්වභාවය. හිත අවබෝධ කරන ස්වභාවය. එහෙම නැත්නම් දැනගන්න ස්වභාවය. හරි? මේ දැනගන්න ස්වභාවයේ එකක් පවතින ස්වභාවය දැනගන්න බෑ මේ ආයතනේ. එහෙම තේරුම් ගන්න. මේ ඇහෙන් බෑ අපිට එළියේ පවතින ස්වභාවය දැනගන්න. මොකද ඇහෙන් පෙන්නන අර චිත්‍රපටිය බලන්න විතරයි හිතට පුළුවන්. මේ කාචයෙන් හදලා දෙන දර්ශනේ බලන්න විතරයි ඇහැ නිසා දැනගන්න දේවල් කියලා කියන්නේ. ඇහෙන් හදලා දෙන මේ මේ කාචයෙන් හදලා දෙන වර්ණ රූප ටිකක් දැන ගැනීම විතරයි ඒක. ඒක ඇහි ශක්තිය අනුව පෙන්වන දේවල් ටික. ඇහැට නෑ සමහර දේවල් පෙන්වන්න ශක්තිය. උදාහරණයක් විදිහට දෙවි කෙනෙක් පෙන්වන්න ශක්තිය නෑ මේ ඇහැට. පෙරේතෙක් පෙන්වන්න ශක්තිය නෑ මේ ඇහැට. හරි. මේකට අහු වෙන පොඩි සීමාවක් ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙන එක විතරයි මේ ඇහැට පුළුවන්. එතකොට ඒ හදලා දෙන ටිකක් එළියේ තියෙන ඇත්ත ස්වභාවය නෙවෙයි. පවතින ස්වභාවයයි පෙන්නුම් කරන ස්වභාවයයි කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න අපහසු වෙනකොට අර බල්ලගේ ප්‍රමාව මතක් කරගන්න. පවතින ස්වභාවය නෙමෙයි බල්ලට පෙන්නුම් කරන්නේ බල්ලා දැනගන්න. අපේ ඇහැ කරන්නේ තෝක. පවතින ස්වභාවයයි පෙන්නුම් කරන ස්වභාවය දෙක. පෙන්නුම් කරන්නේ මිරිඟු ස්වභාවයක්. ඇහැ නිසා රඳෙන සංඥාව, කන නිසා රඳෙන සංඥාව, දිව නිසා රඳෙන සංඥාව. මේ සංඥා ටික මිරිඟු. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා සංඥාව මොකටද උපමා කරන්නේ? මිරිඟුවට. සංඥාව උපමා කරන මිරිඟුවට. එතකොට මේ මිරිඟු ස්වභාවයන් ටිකක් තමයි ආයතන හයෙන් අපිට අරන් දෙන්නේ. තේරුණා? ආයතන හයෙන් අරන් දෙන්නේ මිරිඟු ස්වභාවයන්. මිරිඟු කියනකොට මතක් කරගන අර දේ දුන්නක් වගේ පේනවා. මේ දුම වගේ පේනවා. නැත්නම් මිරිඟුව කියන්නේම වතුර වගේ පේනවා. එතෙන්ට ගියාම වතුර තියෙනවද? නෑ. මිරිඟුව කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට ඇහැ නිසා දැනුවත් කිරීම, කන නිසා දැනුවත් කිරීම කියන්නේ මේ සංඥා මිරිඟු ගොඩක් අරන් දෙනවා. හරි. ওই සංඥා ටික බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුව. මිරිඟුව.
මුලා.
එතකොට එහෙම තියනවා වගේ පේනවා විතරයි. තියනවා වගේ පේනවා. තියනවා වගේ පේනවා කියන්නේ තියනවා නෙවෙයි. පවතින ස්වභාවය නෙවෙයි. පවතිනවා වගේ පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කරන දේ අරගෙන අපි මේ හීන ලෝකේ හදා ගන්නවා. මවා ගන්න. හිතෙන් හදන ලෝකේ හදා ගන්න. ඒ තමයි මේ ප්‍රපංච කුලක් කියන්නේ. හදා ගන්න හිතෙන්ම හදා ගන්න කුලක්. පවතින ස්වභාවය නෙවෙයි. ඒ හදා ගන්න එකේ ඊළඟට අපි මුලා වෙනවා මේවා එළියේ තියෙන ස්වභාවයමයි මේ දැනගත්තේ කියලා. හරියට අර ඉබ්බගේ උපමාව දෙන්නේ ඉබ්බ අත් කකුල් ඔළුව එළියට දානවා වගේ. මේ හිත ඇතුලේ හිතාගත්තු දේ එළියේ තියෙනවා කියලා හිතන. ලෝකෙට අයිති කරන. මේ ලෝකේ තමයි මම දැනගත්තේ කියලා. ලෝකෙට අයිති කරපු ගමන් ලෝකෙට අයිති වුණා කියන්නේ මායයට අහු වෙනවා. නරියා කඩාගෙන කනවා මායය. එතකොට මේ ආයතන වලින් අත්දකින්න දෙයක් එළියේ තියෙනවා කියලා හිතපු ගමන් මතක තියාගන්න ආයතනෙට අහු වුණා නැත්නම් මායයට අහු වුණා. ආයතනේ මුලාව. මායයට අහු වුණා. එතකොට ඒවට අපි තණ්හා කරනවා. මොකද ඒවයි අපි ප්‍රිය කරන ස්වභාවය පස්සේ ලෝම. ප්‍රිය මනාප ස්වභාවයක් තියෙනවනේ ඒ පස්සේ ලෝම. ඒ ස්වභාවය නැත්නම් ගැටෙනවා. හරි. ඒ ස්වභාවය තියෙනවා නම් ඒක පස්සේ ඇවිල්ලා ඕන ආයිති කරගන්න හදන ලෝභ පැත්තෙන් ඒ ස්වභාවය නැති වෙනකොට තරහ ගන්නවා. ගැටෙනවා, අමනාප වෙනවා. මේ මනාප අමනාප දෙකකට දාන්න. මේ දාන්නේ මුලාවෙන් හදාගත්තු දෙය කියන එක ගැන අවබෝධයක් නැහැ අපිට. හිතෙන්ම සකස් කරපු දෙයක්. ඒක ලෝකේ පවතිනවා කියලා විශ්වාස කරගෙන ඒක ගොඩවල් දෙකකට දානවා කැමති අකමැති. මනාප අමනාප. එතකොට දැන් රූප කියන ಜಾති වල රූපන් ලෝකේ පිය රූපන් සාත රූප. පිය කරන මනාප කරන රූප. ඔන්න අතනයි තණ්හා උපදීනේ. තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. නිවි සමාන නිරුද්ධ. තේන්න තණ්හා උපදින්නෙත් ඒකයි තණ්හාව පවතින්නෙත් ඒකයි.
භවය යන.
ඔය රූප ටික බාරගත්තා. ඒ රූප වලට තමයි පිය රූප, මනාප, සතුට වෙන කොටසක් ගන්න. එන්න තණ්හාව උපදින තැන. රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසමාන නිවිස. තණ්හාව උපදින්නෙත් එතන පවතින්නෙත් එතනම. කර මේ පිය රූප සාත රූප කියලා මනාප රූප කැමති රූප කියලා දාගන්නේ මොනවද මේ? අර බින්දට එවෙන බල්ලා හදාගත්තු බල්ලෝ.
වතුරේ ඉන්න බල්ලා.
ඒ වතුරේ ඉන්න බල්ලෝ. අපි එළියේ තියෙන පවතිනවා කියලා විශ්වාස කරනවා හිතේ හදාගත්තු දේ. කියන්නේ දකින ස්වභාවයේ පවතින ස්වභාවය කරගන්න. හීන ස්වභාවය ඇත්ත ස්වභාවය කරගන්න. දකින්නේ හීනය හිතනවා මේ ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේ කියලා. හරි හීනෙන් අවදි වෙනකම් හීනේ ඇත්ත කරගෙන නේද? කවුරු හරි ගහන්නවත් බයෙන් කෑගහන. ඒ ඇත්ත කරගන්නවා හීනේ. හරි? ඒක හීන ලෝකේ ඇත්ත කරගන්න ස්වභාවය. දැන් ඔන්න ඔක තේරුම් ගන්නයි මේ ධර්ම තියෙන්නේ. තේරුම් ගන්න මේ ආයතනේ රැවටෙන ස්වභාවය තේරුම් ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතනය පිරිසිඳ දකින්න. ආයතනේ කෙවුවහම ඇහැයි රූපයි කණයි ශබ්දයි. කියන්නේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. ওই දෙක තමයි මේ ආයතන දකින්නවා කියලා දකින්නවා. ඇහැ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකක්ද? කණ කියන්නේ මොකද්ද? ශබ්දේ කියන්නේ මොකක්ද? හොඳට තමන් හිතාගෙන ඉන්න එක හිතලා හිතලා බලන්න මේක මොකක්ද? මේකද මේ ඇහැ කියන්නේ? මේකද රූපය කියන්නේ? මේකේ මං හිතන් ඉන්න ස්වභාවයද පවතින්නේ? ඈ රූපය කියන එක හොඳට බලාගෙන යනකොට එතකොට පේන්න ගනි ටික ටික අර හිතාගෙන හිටිය රූපෙන් මිද මෙච්චර කල් විශ්වාස කරගෙන හිටිය රූපෙන් හරියට අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරගෙන නෙහිටි. දැන් ඕක ගැන හොයන්න මොකද වෙන්නේ? මේ වැරදි විශ්වාසයෙන් ටික ටික මිදෙනවා. ඇත්ත දකින්නට. මුලාවෙන් මිදෙනවා. මුලාවෙන් මිදෙනකොට බාහිර ලෝකය අල්ලගන්නේ නැහැ. බාහිර ලෝකෙට රැවටෙන්නේ නැහැ.
මාර්ගයට
හැදිලිද කියන එක ඔය දකි.